තිරුවන් සරණයි. අද සතියේ අංකදා දවසේ 2017 වර්ෂයේ අගෝස්තු මාසයේ 8 වෙනිදා ශ්‍රවණට සිසිලස ජාත්‍යන්තර දහම් ප්‍රචාරක සේවා ඔස්සේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවකට එකතු වීමටයි සියලු අඥාන මිත්‍රයන් දැන් සැදී පැහැදී සිටින්නේ. ඉතින් අද දවසේදීත් බොහෝ සතිවල අඟහරුවාදා දින යන්නීමෙන් ශ්‍රී ලංකාවේ සිට මේ දම්සභා මණ්ඩපයට එකතු වෙනවා පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඉතින් අද දවසේදී මේ වැඩසටහනට සම්බන්ධව සිටින ලෝකේ පුරා විවිධ රටවලින් සීලම කල්යාණ මිත්‍රයන් වෙනුවෙන්, ඒ වගේම අනාගතයේදී මේ දේශනාවන් ශ්‍රවණය කරන සීලම කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් මම පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සි ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාද නමද නමස්කාර කර සිටිනවා. ස්වාමීන් වහන්සේ සියලු දෙනා වෙනුවෙන් මම ඔබ වහන්සේට ආරාධනා කර සිටිනවා අද දවසේදී අපට ඒ ශ්‍රී සද්ධර්මයේ කොටසක් පැහැදිලි කර දෙන්න ලෙස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රවණ සිසිලක් සදහම් සාකච්ඡාවට සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද දවසේදීත් මේ පින්වත් පිරිස සූදානම් වන්නේ බුදුරන් වහන්සේ වදාළ උතුම් දහම් කාරණා කිහිපයක් ඇසුරු කරගෙන අපේ ජීවිතය තුළ දහම් මගට උපකාර වන විදිහට ඒ දහම වටහා ගන්නට, අපට මේ දහම තේරුම් ගන්නට මූලිකවම තියෙන තෝණ කාරණාව තමයි ශ්‍රද්ධාව. බුද්ධ වචනය ගැන තියෙන ශ්‍රද්ධාව මුල් කරගෙන තමයි අපට අපේ ජීවිතය ගැන හොයන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. බුදුරන් වහන්සේ තමයි අපට පෙන්වා දුන්නේ අපේ ජීවිතයේ අභ්‍යන්තරය, මේ සංසාර පැවැත්ම සිදුවෙන ආකාරය පිළිබඳව. ඉතින් ඒ නිසා අපි තුළ ඇති වී තිබෙන විදාකාර කොටු වෙච්ච රාමු වලින් තොරව විවෘත මනසකින් ස්වාධීන චින්තනයකින් යුක්තව ඒ දහම තේරුම් ගන්නට මහන්සි ගන්නට ඕනේ. එතකොට අපට පුළුවන්කමක් ලැබෙනවා ශ්‍රද්ධාවෙන් පිළිගත්ත ඒ දහම ප්‍රායෝගික අපේ ජීවිතයේ තුළින් අත්විඳින්න. එතකොට තමයි අපට සැබෑවට මේ ශ්‍රද්ධාව ස්ථීරවන්නේ. ඒ වගේම අපට මේ අපේ ජීවිතයේ යථාර්ථ ස්වභාවය තේරුම් ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ සඳහා අවශ්‍ය මූලික කාරණාව තමයි ශ්‍රද්ධාව මුල් කරගෙන සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝමනසිකාරයයි. කල්යාණ මිත්‍රයන්ගෙන් සද්ධර්ම ශ්‍රවණය හෙනවා. ඒ වගේම යෝනිසෝමනසිකාරය තුළින් ධම්මන්දම් පටිපදාව කියන මෙන්න මේ කාරණා සියල්ලක් එකතු වුණාට පස්සේ අපේ ජීවිතය තුළ සත්‍ය අත්විඳලා ඒ සම්මාදිට්ඨිය ඇති කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ සඳහා අපි මේ දහම් සියලු දේවල්ම ප්‍රායෝගික ජීවිතයත් එක්ක ගලප ගන්නට ඕනේ. එතකොට අපට පුළුවන්කමක් ලැබෙනවා මේ දහමේ සැබෑ අර්ථය තේරුම් ගන්නට. ඉතින් මම මේ දවස් ටිකේම මේ පින්වත් පිළිසෙට පැහැදිලි කරන්නට යෙදුනේ අපේ ජීවිතයේට සම්මාදිට්ඨිය ඇති කරගෙන ඒ සම්මාදිට්ඨිය තුළින් ප්‍රායෝගිකව ජීවිතයේ තුළ දහම අත්දකින වැඩපිළිවෙලක් පුරුදු කරන ආකාරය පිළිබඳව ඉතින් අදත් මම ඒ සඳහාම වටිනා සූත්‍ර දේශනාවක් තෝරගත්තා පැහැදිලි කරලා දෙන්න. සමහර විට මේ සූත්‍ර දේශනාව මේ පින්වතුන් අහලා තියෙන්නත් පුළුවන්. මේකේ වටිනා කරුණු ගණනාවක් ඉස්මතු වෙනවා අපේ ජීවිතයේ ප්‍රායෝගිකව දහම් මාර්ගය දියුණු කරගන්නට අවශ්‍ය වෙන විදිහට. මේ දේශනාව තියෙන්නේ සංයුත්ත නිකාය දෙකේ උපනිෂ සූත්‍රය. භාග්‍යතුන් වහන්සේ සැවැත් නුවර වැඩවාසය කරන කාලේ තමයි මේ දේශනාව වදාරන්නේ. භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාරනවා, ජානතෝහම් භික්ඛවේ පස්සතෝ වාසවානං කයං වදාමි නො අජානතෝ නො අපස්සතෝ. මහණෙනි, මම දන්න කෙනාටයි දකින කෙනාටයි ආශ්‍රය වෙනවා කියලා වදාරන්නේ නොදකින කෙනාට නෙමෙයි. දැන් මේ විදිහටම විස්තරයක් තියෙනවා සබ්බාසව සූත්‍රය තුළත්, ජානතෝ හම් භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි කියලා එහෙම විස්තර කරලා පැහැදිලි කරනවා. යෝනිසු මනසිකාරයත් අයෝනිසු මනසිකාරයත් දන්න කෙනාට දකින්න කෙනාට ආශ්‍රව සේවන්නේ කියලා. දැන් මෙතන පැහැදිලි කරනවා ඒ විදිහටම දන්න කෙනාට දකින්න කෙනාටයි මේ ආශ්‍රව සේවීම වදාරන්නේ. කිංච භික්ඛවේ ජානතෝ කිං පස්සතෝ ආසවානං කයෝ හෝති, කුමක් දන්න කුමක් දකින කෙනාටද ආශ්‍රව සේවෙන්නේ. එතකොට ආශ්‍රව සේවෙන්නේ නැත්නම් නිකලෙස් වෙන්නේ මෙන්න මේ විදිහට දනිමින් දකිමින් වාසය කරනකොට. කොහොම දනිමින් දකිමින් වාසය කරනකොටද? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ, ඉති වේදනා ඉති වේදනායි සමුදයෝ ඉති වේදනා අත්තංගමෝ, ඉති සංඥා ඉති සංඥායි සමුදයෝ ඉති සංඥා අත්තංගමෝ, ඉති සංඛාරා ඉති සංඛාරාණං සමුදයෝ ඉති සංඛාරාණං අත්තංගමෝ, ඉති විඥානං ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්තංගමෝ. මෙන්න මේ විදිහට දන්න දකින කෙනාට තමයි ආශ්‍රය සේවෙන්නේ. මෙයයි රූපය, මෙයයි රූපේ හට ගැනීම, මෙයයි රූපේ නැතිවීම, මෙයයි වේදනාව, මෙයයි වේදනාවේ හට ගැනීම, මෙයයි වේදනාව නැතිවීම, මෙයයි සංඥාව, මෙයයි සංඥාවේ හට ගැනීම, මෙයයි සංඥා නැතිවීම, මෙයයි සංස්කාරය, මෙයයි සංස්කාරයන්ගේ හට ගැනීම, මෙයයි සංස්කාරයන් නැතිවීම, මෙයයි විඥානය, මෙයයි විඥානය හට ගැනීම, මෙයයි විඥානයන්ගේ නැතිවීම කියලා ප්‍රඥාවෙන් දනිමින් දකිමින් වාසය කරන කොටයි ආශ්‍රය සේවන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ආශ්‍රය සේවීමට උපකාර වන මාර්ගය තමයි මේ පැහැදිලි කරන්නේ. ඒ තමයි පංච උපාදානස්කන්ධයන්නේ හටගන්න නැති වෙන ආකාරයේ දනිමින් දකිමින් වාසය කිරීම. එතකොට පංච උපාදානස්කන්ධයන්ගේ හට ගැනීම නැතිවීම දනිමින් දකිමින් වාසය කරනවා කියලා කියන්නේ, දැන් අර සබ්බාසව සූත්‍රය පැහැදිලි කර හැටියට යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය පැහැදිලි කරා. එතකොට මෙතන එහෙනම් මේ යෝනිසෝ මනසිකාරය තමයි මේ විදිහට මේ සිදුවන්නේ පංච උපාදානස්කන්ධයන්ගේ හට ගැනීම. පංච උපාදානස්කන්ධය කියලා කියනකොට සැබෑවටම පංච උපාදානස්කන්ධයන් සමුදයක් අහුවෙන්නේ ස්කන්ධ සකස් වෙන ආකාරය අහුවීමත් එක්ක. ඒක මේ දේශනාවේ හොඳටම ඉස්මතු වෙනවා එතනින් එහාට පැහැදිලි කරන දහම් පරයයත් එක්ක. ඊළඟට බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට දනිමින් දකිමින් වාසය කරනකොට ආශ්‍රෝෂය වෙන්නේ. ඒකට ආශ්‍රෝෂය වෙන්නේ එහෙනම් මෙහෙම වාසය කරනකොට. යම්පිස්ස තම්බි භික්ඛවේ කයස්මින් කය ඥාන තම්පිස්ස සෞපනිසං වදාමි නෝ අනුපනිසං. මේ විදිහට ආශ්‍රෝෂය වෙන්න දැන් කයේ ඥානය ඇති වෙන්න. ආශ්‍රය ෂේ වුණා කියන ඥානය නිකන් ඇති වෙන දෙයක් නෙමෙයි. දැන් එතකොට ආශ්‍රය ෂේ වෙන්නේ මෙහෙම දනිමින් දැක්මින් වාසය කරගෙන ඉනකොට ආශ්‍රය ෂේ වෙනවා. හැබැයි ආශ්‍රය ෂේ වෙන්නට හේතුවක් තියෙනවා. ඒ හේතුව ඇතිවීමෙන් තමයි ආශ්‍රය ෂේ වුණා කියලා නෝන හටගන්නේ. මොකද්ද ඒ හේතුව? කාච භික්ඛවේ කයේ ඥානස්ස උපනිසා. මොකද්ද මේ ෂේ වුණා කියන ආශ්‍රය ෂේ වුණා කියන ඥානය හටගන්න ඇති වෙච්ච හේතුව? විමුක්ති තිස්ස වචනීය නිදහස් වීම. නිදහස් වීමයි හේතුව කයේ ඥානියට ඇති වෙන්නට. ඊළඟට විමුක්තියත් නිකන් හට ගන්න එකක් නෙමෙයි. විමුක්තිම් පහම් භික්කවේ සෞපනිසං වදාමිනු අනුපටිසං. විමුක්තිය හටගන්නේ හේතුවක් නිසා. කොහොමද හේතුව විමුක්තියට? විරාගාතිස්ස වචනීය විරාගය නොවැල්ම. එතකොට ආශ්‍රෝෂය වෙන්නට හේතුව ආශ්‍රය වෙන්න ඇති උනේ විමුක්ති වුණාට පස්සේ. විමුක්ති ඇති උනේ විරාගයත් එක්ක නොවැළෙනකොට. එතකොට ඔන්න බලන්න මේකේ ලස්සන ප්‍රතිපදාවක් මේ දහම් මාර්ගය තුල පැහැදිලි වෙනවා අනුපූර වශයෙන්. දැන් පංච උපාදානස්කන්ධය දනිමින් දකිමින් වාසය කරනකොට තමයි ආශ්‍රය වෙන්නේ. හැබැයි ආශ්‍රය වෙන්නේ විමුක්ති වුණාට පස්සේ. විමුක්ති ඇති වෙන්නේ විරාගයේ නොවැළීම රාගය දුරු වීමෙන් තමයි විමුක්තිය ඇති වෙන්නේ. ඊළඟට විරාගයටත් හේතුවක් තියෙනවා. විරාගම් පහම් භික්ඛවේ සෞපනිසං වදාපිනෝ අනුපනිසං. විරාගයට හේතුවක් තියෙනවා. මොකද්ද විරාගයට හේතුව? කාච භික්ඛවේ විරාගස්ස උපනිසා. මොකද්ද විරාගයට හේතුව? නිබ්බිදාතිස්ස වචනීයම්. නිබ්බිදාවයි විරාගයට හේතුව. එතකොට නිබ්බිදාව කියන එක අපි විදාකාරින් අත් ගන්නිනවා. නිබ්බිදාව කියනකොට දැන් අපි සාමාන්‍ය කලකිරීම කියලා වචනයක් ඉස්මතු වෙනවා. නමුත් සාමාන්‍ය කලකිරීම කියන එක නෙමෙයි. යථාර්ථයේ දැකීම මුල් කරගෙන හටගන්න එහා නොවැළෙන්නට කලකිරීම කියන කාරණාව. නැත්නම් අර්ථ වශයෙන්ම ඇති වෙච්ච කලකිරීම. ඒක අපි පුජ්‍යල වශයෙන් දකින මේ කලකිරීම න්‍යාය නෙමෙයි. නිබ්බිදාවටත් හේතුවක් තියෙනවා. නිබ්බිදම් පහම් භික්ඛවේ සෝපනිසං වදාමිනෝ අනුපසිට නිසා. නිබ්බිදාවට මොකද්ද හේතුව? යථා භූත ඥාන දස්සනාං තිස්ස වචනීය. එතකොට නිබ්බිදාව හටගන්නේ යථාර්ථයේ හටගත්ත දේ ආකාරයෙන් දකින නුවණින් තමයි නිබ්බිදාව හටගන්නේ. දැන් පංච උපාදානස්කන්ධයේ තමයි සමුදය අස්තංගමේ දනිමින් දක්කමින් වාසය කරේ. ඒ වාසය කරනොන් හටගන්න දේ තේරුම් ගන්න දෙමි. ඇති වෙන දේ යථාභූත ඥානය තියෙනවා. යථාභූත ඥානයෙන් නිබ්බිදාව, නිබ්බිදාවෙන් විරාග, විරාගයෙන් විමුක්තිය, විමුක්තියෙන් තමයි විමුක්ති වුණා කියලා කයේ ඥානෙ, ශේවිච්ච ඥානෙ හටගන්නේ. යථාභූත ඥානයටත් හේතුවක් තියෙනවා. මොකද යථාභූත ඥානයට හේතුව සමාධිය තිස්ස වචනීය. සමාධියෙන් තමයි යථාභූත ඥානෙ හටගන්නේ. සමාධිය තුලින් යථාභූත ඥානෙ හටගන්නවා. යථාභූත ඥානය තුලින් නිබ්බිදාව හටගන්නවා. නිබ්බිදාවෙන් විරාගය, විරාගයෙන් විමුක්තිය, විමුක්තියෙන් විමුක්තිය වුණා කියන කය ඥානෙ හටගන්නවා. දැන් මේ විදිහට ඇති වෙන්නේ කොහොම කරනකොටද? පංච උපාදානස්කන්ධය හටගන්න නැති වෙන ආකාරයෙන් දකිමින් වාසය කරනකොට සිදුවෙන වැඩපිළිවෙලයි මේ පැහැදිලි කරන්නේ. පංච උපාදානස්කන්ධය හටගන්න නැති වෙන ආකාරය සමුදය අස්තංගමේ දකිමින් වාසය කරනකොට විමුක්ත වෙනවා, ආශ්‍රක්ෂය වෙනවා. ආශ්‍රක්ෂය වෙන්නේ මෙන්න මේ කරුණු ටික ඇතිවීමත් එක්ක. එතකොට සමාධිය ඇති වුණෙත් එහෙනම් මේ වැඩපිළිවෙල පුරුදු කරනකොටමයි. ඊළඟට සමාධියට හේතුවක් තියෙනවා. සමාධින් පහම් භික්ඛවේ සෝපනිසං වදාමිනෝ අනුපනිසං. සමාධියට හේතුවක් තියෙනවා. හේතුවක් නැතුව නෙමේ සමාධිය හටගන්නේ. කොහොමද සමාධියට හේතුව? කාච භික්ඛවේ සමාධි සෝපනිසං. මොකද්ද සමාධියට ගන්න හේතුව? සුකං තිස්ස වචනීය. සැපය තමයි සමාධියට හේතුව. ඊළඟට සැපය හටගන්නත් හේතුවක් තියෙනවා. සැපය හටගන්න හේතුව මොකද්ද? සුඛයට හේතුව පස්සද්ධී තිස්ස වචනීය. සැපය හටගන්න හේතුව සැහැල්ලුව. සැහැල්ලුව හටගන්න හේතුවක් තියෙනවා. සෝපනිසං පස්සද්ධින් පහම් භික්ඛවේ සෝපනිසං වදාමිනෝ අනුපනිසං. සැහැල්ලුවට හටගන්න හේතුවක් තියෙනවා. මොකද හේතුව? කාච භික්ඛවේ පස්සද්ධියා උපනිසං. ප්‍රීති තිස්ස වචනීය. ප්‍රීතිය තමයි පස්සද්ධියට හේතුව. ප්‍රීතියෙන් පස්සද්ධිය, පස්සද්ධියෙන් සැපය, සැපයෙන් සමාධිය. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ ප්‍රීතියත් නිකන් හටගන්න එකක් නෙමෙයි. ප්‍රීතියෙන් පහම් භික්ඛවේ සෝපනිසං වදාමිනෝ අනුපනිසං. මේ ප්‍රීතියට හේතුවක් තියෙනවා. කාච භික්ඛවේ ප්‍රීතිය උපනිසා. මොකද්ද ප්‍රීතියට හේතුව? පාමොජ්ජං තිස්ස වචනීය. ප්‍රමුදිත භාවය. ප්‍රමුදිත භාවයක් ඇති වුණොත් තමයි ප්‍රීතිය හටගන්නේ. ප්‍රීතියෙන් සැහැල්ලුව හටගන්නවා. ඒ පස්සද්ධියත් එක්ක සැපය හටගන්නවා. ඒ සැපයෙන් සමාධිය හටගන්නවා. ඒ සමාධියෙන් යථාභූත ඥානෙ හටගන්නවා. ඒ යථාභූත ඥානෙන් නිබ්බිදාව, නිබ්බිදාවෙන් විරාගය, විරාගයෙන් විමුක්තිය, විමුක්තුණා කියන හටගන්න. විමුක්තුණාට පස්සේ කයේ ඥානෙ හටගන්නවා. ඊළඟට මේ ප්‍රමුදිත භාවය. ප්‍රමුදිත භාවයත් නිකන් හටගන්න දෙයක් නෙමෙයි. පාමොජ්ජම් පහම් භික්ඛවේ සෝපනිසං වදාමිනෝ අනුපනිසං. මේ ප්‍රමුදිත භාවය හටගන්න හේතුවක් තියෙනවා. මොකද්ද ප්‍රමුදිත භාවයට හේතුව? කාච භික්ඛවේ පාමොජ්ජස්ස උපනිසා. සද්ධා තිස්ස වචනීය. සද්ධා පහම් භික්ඛවේ, සද්ධම් පහම් භික්ඛවේ සෝපනිසං වදාමිනෝ අනුපනිසං. සද්ධාවටත් හේතුවක් තියෙනවා. එතකොට බලන්න මේකේ ලස්සන පිළිවෙලක් තියෙනවා. සද්ධාව ඇති වෙනවා. සද්ධාවෙන් ප්‍රමුදිත භාවය, ප්‍රමුදිත භාවයෙන් ප්‍රීතිය, ප්‍රීතියෙන් පස්සද්ධිය, පස්සද්ධියෙන් සැපය, සැපයෙන් සමාධිය. ඒ සමාධිය යථාභූත ඥානේ. යථාභූත ඥානයෙන් නිබ්බිදාව, නිබ්බිදාවෙන් විරාගය, විරාගයෙන් විමුක්තිය, විමුක්තියෙන් විමුක්තුණා කියන කයේ ඥානේ, ආශ්‍රක්ෂේ වෙච්ච ඥානේ හටගන්නවා. ඊළඟට ශ්‍රද්ධාවටත් හේතුවක් තියෙනවා. ශ්‍රද්ධාව නිකන් හටගන්න දෙයක් නෙමෙයි. දැන් එතකොට මුල මතක තියාගන්නට ඕනේ මේ දේශනාවේ කුමක් දනිමින් දකිනකොට ආශ්‍රවශය වෙන්නේ? පංචීපාදනස්කන්ධය හටගන්න නැති වෙන ආකාරයේ දනිමින් දකිමින් ඉන්නට ආශ්‍රවශය වෙන්නේ. එතකොට ආශ්‍රවශය වුණා කියලා නෝන හටගන්නවා. එතකොට ආශ්‍රවශය වුණා කි නෝන හටගත්තේ මෙන්න මේ හේතු නිසා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. එතකොට ඒ විදිහට මේ අනුපිළිවෙලට මේ මේ කාරණා හටගත්තේ අර පංච උපාදානස්කන්ධයන්හි හටගන්න නැති වෙන ආකාරය දකිමින් වාසය කරනකොට ශ්‍රද්ධාවටත් හේතුවක් තියෙනවා. කාච බික්කවේ ශ්‍රද්ධාය උපනිසා. මොකද ශ්‍රද්ධාවට හේතුව? දුක්ඛන්තිස වාචනීය. ශ්‍රද්ධාවට හේතුව දුක. මේ දුක නිසා කියනවා ශ්‍රද්ධාව හටගන්න. දුක්ඛම් පහම් බික්කවේ සෞපනිසං අදාමිනෝ අනුපනිසං. දුකටත් හේතුවක් තියෙනවා. දුකට හේතුව මොකද්ද? කාච බික්කවේ දුක්ඛස් උපනිසං. ජාති තිස්ස වචනීය. එතකොට බලන්න එහෙනම් මේ ශ්‍රද්ධාව හටගත්තේ නිකන් නෙමෙයි. මේ ශ්‍රද්ධාව හටගත්තේ දුක තේරුම් ගැනීමත් එක්ක. ඒ දුකටත් හේතුවක් තියෙනවා. කොහොමද දුක තේරුම් ගත්තේ? දැන් පංචපාස්කන්ධයේ හටගන්න නැති වෙන ආකාරය දැකමින් වාසය කරද්දී තමයි ඇති වුනේ මේ සියලුම දේවල්. එතකොට ශ්‍රද්ධාව ඇති වුණා නම් මේ දුක තේරුම් ගැනීමත් එක්ක. එතකොට එහෙනම් දුක තේරුම් ගත්ත දුකට ඇති වෙන්න හේතුව දුක කියලා කියන්නේ මොකද්ද? ජාතිය නිසා හටගත්ත දෙයක්. ජාතියෙන් කියනවා මේ දුක හටගත්තේ. ජාතිය හේතු කරගෙනයි දුක ඇතිවීමට හේතුව. එතකොට හොඳට මූලින් ඉඳලා මතක තියාගන්නට ඕන මේ පංචපාදානස්කන්ධය උදේවයි දැකීමත් එක්කයි මේ සියලු දේවල් ඇති වුනේ කියන කාරණාව. ඊළඟට ජාතියටත් හේතුවක් තියෙනවා. ජාතියට මොකද්ද හේතුව? භවෝ තිස්ස වචනීය. ජාතිය හටගන්න හේතුව භවය. භවය නිසා භවම් පහම් බික්කවේ. භවය නිසායි ජාතිය හටගත්තේ. භවයටත් හේතුවක් තියෙනවා. භවම් පහම් බික්කවේ සෞපනිසං වදාමිනෝ අනුපනිසං. භවයටත් හේතුවක් තියෙනවා. මොකද්ද භවයට හේතුව? කාච බික්කේ වවස් උපනිසා. භවයට හේතුව උපාදාන තිස්ස වචනීය. උපාදානීය ප්‍රත්‍යෙනුයි භවය හටගත්තේ. උපාදානම් පහම් බික්කවේ සෞපනිසං වදාමිනෝ අනුපනිසං. උපාදානට හේතුවක් තියෙනවා. මොකද්ද උපාදානයට හේතුව? උපාදානය හටගන්න හේතුව තමයි තණ්හාව. තණ්හාවෙන් උපාදානය හටගන්නවා. ඒ වගේම තණ්හාවටත් හේතුවක් තියෙනවා. තණ්හාවට හේතුව තමයි වේදනාව. කාච බික්කවේ තණ්හාය උපනිසා. තණ්හායට හේතුව මොකද්ද? වේදනා තිස්ස වචනීයම්. තණ්හාවට හේතුව වේදනාව. ඒ වගේම වේදනාවත් නිකන් හටගන්න දෙයක් නෙමෙයි. ඒකටත් හේතුවක් තියෙනවා. ඒ තමයි ස්පර්ශය. ඊට පස්සේ ස්පර්ශයට හේතුවක් තියෙනවා හටගන්න. සලායතන. සලායතනත් නිකන් හටගත්ත දෙයක් නෙමෙයි. ඒකත් හටගත්තේ හේතුවක් නිසා. නාම රූප. නාම රූපයත් හටගත්තේ හේතුවක් නිසා. නාම රූපේ හටගන්න හේතුව විඥානෙ. විඥානත් හටගත්තේ හේතුවක් නිසා. ඒක හටගන්න හේතුව තමයි සංස්කාර. ඒ වගේම සංස්කාර හටගන්නත් හේතුවක් තියෙනවා. මොකද සංස්කාර හටගන්න හේතුව විඥානෙ, මේ අවිද්‍යාව. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙනයි සංස්කාර හටගත්තේ. මෙන්න මේ විදිහට ඉතිකෝ භික්කවේ මහණෙනි, මෙන්න මේ විදිහට අවිද්‍යාව උපනිසා සංඛාරා. අවිද්‍යාව සංස්කාරයට හේතුවක් වෙනවා. සංඛාර උපනිසා විඥානං. සංස්කාරය විඥාණයට හේතුවක් වෙනවා. විඥාන උපනිසා නාම රූපං. විඥානයේ නාම රූපයට හේතුවක් වෙනවා. නාම රූප නිසා සලායතනං. නාම රූපයේ සලායතනට හේතුවක් වෙනවා. සලායතන උපනිසා පස්සෝ. සලායතන ස්පර්ශයට හේතුවක් වෙනවා. පස්සෝ උපනිසා වේදනා. ස්පර්ශේ වේදනාවට හේතුවක් වෙනවා. වේදන උපනිසා තණ්හා. වේදනාව තණ්හාවට හේතුවක් වෙනවා. තණ්හ උපනිසා උපාදානං. තණ්හා උපාදානට හේතුවක් වෙනවා. උපාදාන උපනිසෝ භවෝ. උපාදානට භවයේ හේතුවක් වෙනවා. භවෝ උපනිසා ජාති. භවයේ ජාතියට හේතුවක් වෙනවා. ජාති උපනිසා දුක්ඛං. ජාතිය දුකට හේතුවක් වෙනවා. දුක්ඛ උපනිසා සද්ධා. අන්න දුක හේතුවක් වෙනවා සද්ධාවට. සද්දූපනිසා පාමුජ්ජං. සද්ධාව ප්‍රමුචිතභාවයට හේතුවක් වෙනවා. පාමුජ්ජූපනිසා ප්‍රීති. ප්‍රමුචිතභාවය ප්‍රීතියට හේතුවක් වෙනවා. ප්‍රීති උපනිසා පස්සද්ධි. ප්‍රීතිය පස්සද්ධියට හේතුවක් වෙනවා. පස්සද්ධි උපනිසා සුඛං. පස්සද්ධිය සැපයට හේතුවක් වෙනවා. සුඛූපනිසා සමාධි. සැපයේ සමාධියට හේතුවක් වෙනවා. සමාධූපනිසා තථාභූත ඥාන දස්සනං. සමාධිය තථාභූත ඥානය ඇති වෙන්න හේතුවක් වෙනවා. තථාභූත ඥානෝපනිසා නිබ්බිදා. තථාභූත ඥානය නිබ්බිදාවට හේතුවක් වෙනවා. නිබ්බිදූපනිසා විරාගෝ. නිබ්බිදා විරාගයට හේතුවක් වෙනවා. විරාගූපනිසා විමුක්ති. විරාගයේ විමුක්තියට හේතුවක් වෙනවා. විමුක්තිය උපනිසා කයේ ඥාන. අන්න විමුක්තිය කයේ ඥානයට හේතුවක් වෙනවා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළදී ලස්සනට පැහැදිලි කරනවා. මේ පංචපාදානස්කන්ධයේ උදේවයි දකින්න වාසය කරනකොට මෙන්න මේ විදිහට ආශ්‍රක්ෂය දක්වාම යන වැඩපිළිවෙල. දැන් මෙතනදී දුක තේරුම් ගැනීමෙන් ශ්‍රද්ධාව ඇති වුණා. දුක කොහොමද තේරුම් ගත්තේ? දුක තේරුම් ගත්තේ සකස් වෙන ආකාරයෙන්. සකස් වෙන ආකාරයෙන් දුක තේරුම් ගත්තේ. කොහොමද සකස් වෙන ආකාරයෙන් තේරුම් ගන්න දුක? බුදුරණවහන්සේ දුක්ඛ තුනක් විස්තර කරනවා. දුක්ඛ දුක්ඛ, විපරණාම දුක්ඛ, සංඛාර දුක්ඛ. එතකොට එහෙනම් මෙතන තේරුම් ගත්තේ මොකද්ද? මේ සංඛාර දුක්ඛය කියන කාරණාව. සකස් වෙන ආකාරයයි දුකට හේතුව මේ අවිද්‍යාව පත්‍ය කරගෙන හටගත්ත පංච පාදානස්කන්ධ. අවිද්‍යාව පත්‍ය කරගෙන හටගත්ත. අන සකස් වීම යහුවනේ. ඒතකොට සකස්ුනේ අවිද්‍යාව මුල් කරගෙන. අන්න ඒක නිසා ශ්‍රද්ධාව ඇති වුණා. ඒ ශ්‍රද්ධාවෙන් ඇයි ශ්‍රද්ධාව ඇති වුණේ? බුදුරන් වහන්සේ කියපු කාරණාව තමා තුළින් ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒ නිසා ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවෙන් අන්න ශ්‍රද්ධාව මුල් කරගෙන ප්‍රමුජිත භාවය. ප්‍රමුදිත භාවය මුල් කරගෙන හටගන්නවා ප්‍රීතිය. ප්‍රීතියෙන් සැපය. සැපයෙන් සමාධිය. අන්න ඒ සමාධිය හටගත්තේ නම් අර පංච උපාදාන ස්කන්ධයේ උදේවය දැකීමෙන් වාසය කරනකොට. බුදුරණ වහන්සේගේ තව දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තුල සමාධි භාවනා කියලා දේශනාවක්. ඒ දේශනාවේ සමාධි හතරක් විස්තර කරනවා. එක සමාධියක් තමයි ධිටදම්ම සුඛ විහරණය පිණිස පවතින සමාධිය. ඒ තමයි ධ්‍යාන හතර විස්තර කරනවා. ධිටදම්ම සුඛ විහරණය පිණිස මේ සමාධි හතර උපකාර වෙනවා කියලා. ධ්‍යාන හතර. අනික් සමාධිය තමයි දිබ්බ චක්කු දිවස උපකාර දිවස ඇති කරගන්නට හේතු වෙනවා. ඥාන දර්ශන. ඒක ඥාන දර්ශනයක් ඇති කරගන්නට හේතු වෙනවා. ආලෝක සංඥාව මෙනෙහි කිරීම. ඊළඟට සති සම්පජන්ණය ඇති කරගන්න හේතු වෙනවා සිහියෙන් වේදනා විතර්ක සංඥා තේරුම් ගන්න එක. ඊළඟට ආශ්‍රවක්ෂේ පිණිස උපකාර වන සමාධිය හරියට විස්තර කරනවා කුමද්ද? පංච පාදනස්කන්ධයේ උදේ වය දැකීමෙන් හටගන්න සමාධිය. එතකොට එහෙනම් මෙතන හටගත්ත මේ සමාධිය කුමද්ද? පංච පාදනස්කන්ධයේ උදේ වය දැකීමෙන් හටගත්ත සමාධියක් තමයි මේ තියෙන සමාධිය. මොකද දේශනාව පටන් ගද්දීම පැහැදිලි කරා මේ පංච පාදනස්කන්ධයේ උදේ වය දැකීමෙන් වාසය කරනකොට මෙන්න මේ සමාධිය හට අරගෙන යථාභූත ඥානය ඇති කරගෙන විමුක්තිය වෙලා ආස්වාක්ෂේ වෙන ආකාරය පිළිබඳව පැහැදිලි කරා. එතකොට ඒ විදිහට යන වැඩපිළිවෙලක් ඔස්සේ තමයි මේ මාර්ගය තේරුම් ගන්න පුළුවන්කමක් ලැබුණේ. එතකොට අවිද්‍යාව පත්‍ය කරගෙන හටගන්න වැඩපිළිවෙල දැකීමෙනුයි මේ ශ්‍රද්ධාව ඇති වුණේ. දැන් මේකේ ලස්සන තව කාරණා උදාහරණයක් මේක පැහැදිලි කරනවා. කන්දක් උඩට වහිනකොට උඩ පුංචි ජලාශ පිරෙනවා. ඒ පුංචි ජලාශ පුංචි වලවල් පිරලා පුංචි ඇලවල් හැදිලා ඊළඟට ටික ටික ලොකු ඇලවල් හැදිලා මේ ඊළඟට විශාල ගංගාවල් හැදිලා මහා සමුද්‍රය පිරෙනවා. අන්න ඒ වගේ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඒව මේව කෝබික්කෝ අවිද්‍යාව නිසා සංඛාර. මෙන්න මේ විදියටයි මහණෙනි, අවිද්‍යාව හේතුවක් වෙනවා සංස්කාරයට, සංස්කාරය හේතුවක් වෙනවා විඥාණයට, විඥාණය හේතුවක් වෙනවා නාම රූපේ, නාම රූපේ හේතුවක් වෙනවා සලායතනයට, සලායතන හේතුවක් වෙනවා ස්පර්ශයට, ස්පර්ශයේ හේතුවක් වෙනවා වේදනාවට, වේදනාව හේතුවක් වෙනවා තණ්හාවට, තණ්හාව හේතුවක් වෙනවා උපාදානට, උපාදාන හේතුවක් වෙනවා භවයට, භවයේ හේතුවක් වෙනවා ජාතියට, ජාතිය හේතුවක් වෙනවා දුකට, දුක හේතුවක් වෙනවා ශ්‍රද්ධාවට, ශ්‍රද්ධාව හේතුවක් වෙනවා ප්‍රමුදිත භාවයට, ප්‍රමුදිත භාවයේ හේතුවක් වෙනවා ප්‍රීතියට, ප්‍රීතිය හේතුවක් වෙනවා සැහැල්ලුවට, පස්සද්ධියට, පස්සද්ධිය හේතුවක් වෙනවා සැපයට, සැපේ හේතුවක් වෙනවා සමාධියට, සමාධිය හේතුවක් වෙනවා යථාභූත ඥානයට, යථාභූත ඥානයේ හේතුවක් වෙනවා නිබ්බිදාවට, නිබ්බිදාව හේතුවක් වෙනවා විරාගයට, විරාගයේ හේතුවක් වෙනවා විමුක්තියට, විමුක්තිය හේතුවක් වෙනවා ආශ්‍රවක්ෂේ වුණා කියන නුවණ හටගන්නට. එතකොට මෙතන මේ අවිද්‍යා සංඛාර විඥාන නාම රූප කියන පටිච්චසමුප්පාද න්‍යාය අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වෙනවා කියලා දැක්කන ඒ න්‍යාය ඇති වුණා නම් මේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම ඇති වෙනවා. මොකද අපි ගොඩක් වෙලාවට නියම ආකාරයේ මේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර, සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාන කියලා මේ පච්චේ පච්චුප්පන්න ස්වභාවය, ප්‍රත්‍යයෙන් උපන් ස්වභාවය නොදකින නිසා තමයි අපට සැබෑවටම ඒ මේ වැඩපිළිවෙල සම්පූර්ණ සිදුවෙන්නේ නැත්තේ. ඒතර පංචීපාදනස්කන්ධයේ සමුදය අස්තංගමේ දකින්නකොට අර මං අර ඉදා කලින් පින්දපාත පාරිසුද්ධ සූත්‍රයේදී පැහැදිලි කරා අර පින්දපාත යනකොට හටගන්න කෙලෙස් ආපස්සට ඇවිදලා සිහි කරලා ඒ ප්‍රහාණය කරන්න මහන්සි ගන්නවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරා. එතකොට ඒ හටගන්න කෙලෙස්ය ප්‍රහාණය කරන්න ගන්න මහන්සි කියලා කියන්නේ ඒ කෙලෙස්ය හටගන්න හේතුව කුමක්ද කියලා හොයනකොට මෙන්න මේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන හට ගැනීම අහු වෙන්නට ඕනේ. එහෙම අහු වෙච්ච වෙලාවට මේ සියලු දේවල් ප්‍රකට වෙනවා. අන්න එතකොට ශ්‍රද්ධාව ඇති වෙලා ඒක නිතර නිතර මේ හේතුපත්‍ය වශයෙන් පංචපාස්කන්ධයේ මේ සකස් වීම දැකීමෙන් වාසය කරනකොට එහෙනම් සමුදියේ තමයි අහු වෙන්නේ මේ අවිද්‍යාව පත්‍ය කරගෙන මේ දකින්න න්‍යාය අහු වෙන්නේ එහෙම දැකීමෙන් වාසය කරනකොට මොකද වෙන්නේ අර ප්‍රීතිය ප්‍රමුචිත භාවය ප්‍රීතිය පස්සද්ධිය සුඛය සමාධිය තහබුත ඥානෙ නිබ්බිදා විරාග විරාගය ඊළඟට විමුක්තිය ආසවක්ෂේ ඥානෙ දක්වාම ඒ වැඩපිළිවෙල ඉදිරියට ගමන් කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒකයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනා අනිවාර්යෙන් ආශ්‍රය කරන බව. මොකද ඒකට හේතුව එයා මේ පටිච්චසමුප්පාද න්‍යාය නියමාකාරයෙන් අත්විඳපු නිසා, පටිච්චසමුප්පාද සම්මුදයාත් නිරෝධයත් නියමාකාරයෙන් අත්විඳපු නිසා එයා මෙන්න මේ වැඩපිළිවෙල ඔස්සේ විමුක්තිය කරා ගමන් කරනවා. ඉතින් ඒ නිසා මේ දේශනාව තුළ අපට ගොඩාක් කාරණා තේරුම් ගන්නට හේතු වන කාරණා තියෙනවා. ආශ්‍රවක්ෂේ වෙන්නේ කොයි විදිහටද, ආශ්‍රවක්ෂේට උපකාරන සමාධිය කොයි විදිහටද, ඒ වගේම ආශ්‍රවක්ෂේ සඳහා ශ්‍රද්ධාව හේතුවන්නේ කොහොමද, මේ ශ්‍රද්ධාව ඇති වෙන ආකාරය කොයි විදිහටද මේක සිදුවන්නේ කියලා ගොඩාක් කාරණා මේ දේශනාව තුළින් ඉස්මතු කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා. එතකොට මේ විදිහට ශ්‍රද්ධාව යථාර්ථය දැකීමෙන් හටගන්න ශ්‍රද්ධාවත් යථාර්ථය දකින්නට ප්‍රථමව අපට මේ සංස්කාර දුක කියන කාරණාව මූලිකව තේරුම් ගන්න ප්‍රථමව අපි තේරුම් ගන්න ඕනේ අපේ ජීවිතයේ අපට ප්‍රකට දුක. මෙන්න මේ ප්‍රකට දුක තේරුම් අරගෙන ඒ දුකෙන් නිදහස් වෙන්න හොයනකොට නිදහස් වෙන විදිහ අපට පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙන්නට ඕනේ මූලිකව. ඒක මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ කියපු විදිහට මේ හේතුඵල න්‍යාය ඉමසන්නට ඕනේ. එහෙම හේතුඵල න්‍යාය ඉමසනකොට හේතුමල න්‍යාය තමා තුළින් අත්විඳිනකොට මෙන්න මේ විදිහට ශ්‍රද්ධාව ඇති කළා. ඒ ශ්‍රද්ධාව තුළින් විමුක්තිය කරා ආශ්‍රවක්ෂේ කරා යන වැඩපිළිවෙල ඒ හේතුප්‍රත්‍ය වෙලා සිදු වෙනවා. ඉතින් ඒ නිසා අපට මේ දේශනාව මහඟු උපකාරයක් වේවි. මාර්ගයේ බොහෝ කාරණා මාර්ගය තුළ නිරවුල් කරගන්නට, නිවැරදි කරගන්නට ඒ තුළින් දහම් මාර්ගය අපට පැහැදිලි කරගෙන ඒ විමුක්තිය කරා ගමන් කරන්නට. ඉතින් ඒ නිසා මේ දේශනාවේ ගොඩාක් කාරණා ඇතුළත් වෙලා තියෙනවා. අපට සාකච්ඡාව තුළින් මේකේ අදාළ කරුණු සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ දේශනාව අපි සියලු දෙනාම අපේ ජීවිතයේ වටහා ගන්නට උපකාරයක් කරගනිමු. මේ සම්බන්ධයෙන් මතුවෙන ගැටලු, මේ සම්බන්ධයෙන් කතා කරන්න ඕන, පැහැදිලි කරගන්න ඕන කාරණා අපි සාකච්ඡාව තුළින් සාකච්ඡා කරමු. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණ.
සාදු සාදු සාදු. පූජිපාද අලව්වේ අනුමදස්සි ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලැබූ ඒ උතුම් ශ්‍රද්ධාම දේශනාවටයි අපි සවන් දුන්නේ. කල්‍යාණ මිතුරු මිත්‍රයනි, දැන් අවස්ථාව තියෙනවා මේ දේශනාව ඇසුරෙන් අද දවසේදී සාකච්ඡාවකට එළඹෙන්න.
තෙරුවන් සරණයි අපි හාමුදුරුවනේ. දැන් මේ සූත්‍ර දේශනාවේදී හොඳින් පැහැදිලි වුණා අවිද්‍යාව හේතු වෙලා කරුණු 12 පටිච්චසමුප්පාදයේ කරුණු 12 දුක ඇති වෙන ස්ථානයට වෙනකන් සත්වයා කියන හට ගැනීම හටගත් ආකාරය සහ දුක කියන කාරණාවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධය තුළින් එතනින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් එතනින් එහාට මේ දැකීම මේ සිදුවීම අංග 12 යටතේ වුණ සත්වයා කියන හට ගැනීමෙන් මිදීම දක්වා යන ගමනක් ලෙස බොහොම පැහැදිලිව ඒක ප්‍රත්‍යක්ෂ වුණ අපේ හඳුරනේ. ඒකෙදි මේ පොඩ්ඩක් එකින් එක අපිට මේ පොඩ්ඩක් එතනින් එහාට තියෙන කරුණු ටිකක් පැහැදිලි කර ගැනීමට මේ ප්‍රමුදිතතාවය, ප්‍රීතිය වගේ දේවල් අපිට එකින් එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං මේ ඒක අවබෝධයට හුඟක් උපකාරී වේ අපේ හඳුරනේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. පටිච්චසමුප්පාද න්‍යාය තේරුම් ගත්තට පස්සේ ඒ පටිච්චසමුප්පාද න්‍යාය වටහා ගැනීමත් එක්කම ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒ කියන්නේ ඒ ශ්‍රද්ධාව සාමාන්‍යයෙන් කෙනෙක් ඇති කරගන්න ශ්‍රද්ධාව නෙමෙයි, තමා තුළින් දහම දැකීමත් එක්ක ඇති වෙන ශ්‍රද්ධාව. එතකොට ඒ ශ්‍රද්ධාව නිසා ඒ ශ්‍රද්ධාව මුල් කරගෙන ප්‍රමුචිත භාවයක් ඇති වෙනවා. ප්‍රමුචිත භාවයේ මේ ප්‍රීතිය, සැහැල්ලුව, සුඛය ඒ වගේම සමාධිය මුල් කරගෙන මෙතාබුත ඥාන දක්වාම මේ දියුණු කරන මාර්ගය පැහැදිලි කරනකොට එතන වැඩෙන දේවල් තමයි බොජ්ජංග ධර්ම. බොජ්ජංග ධර්ම වැඩෙනකොට බොජ්ජංග ධර්ම තුල සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ බොජ්ජංග ධර්ම සියල්ලක්ම එතන වැඩෙනවා. ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. දැන් අපි හිතමු මේ පටිච්චසමුප්පාද න්‍යාය මේ විදිහට නිරවුල්ව වැටෙනකොට දැන් පටිච්චසමුප්පාද නිරවුල්ව වැටෙන්නේ විදිහට මේ පංචපාදස්කන්ධයේ හටගන්න නැති වෙන ආකාරයේ ප්‍රඥාවෙන් දකිනකොට එතකොට පංචපාදස්කන්ධයේ හටගන්න නැති වෙන ආකාරයේ ඒ කියන්නේ පටිච්චසමුප්පාදයේ මේ සමුදය අහු වෙනකොට ඒ අවස්ථාව තුළ ධම්මවිචය ඒ කියන්නේ නුවණින් විමසීමක් සිදු වෙනවා. සතියේ මුල් කරගෙන සිහියේ මුල් කරගෙන ඒ පංචපාදනස්කන්ධයේ හටගන්න නැති වෙන ආකාරය තේරුම් ගන්නට නුවණින් විමසනවා. මේ නුවණින් විමසනකොට මොකද වෙන්නේ? ඒ කාරණාව වැටහෙනකොට දැන් අපි හිතමු අපට අකුසලයක් ඇති වුණා. රාගයක් හෝ දේශයක් ඇති වුණා. මේක ඇති වුණාට පස්සේ මේක ඇති වුණ ආකාරය හේතුඵල වශයෙන් පටිච්චසමුප්පාද න්‍යායට අනුව විමසනකොට ඒ විමසනකොට අන්න ඒ කාරණාව අන්‍යෝන්‍ය ප්‍රත්‍ය කරගෙන මේක සිදුවෙන ආකාරය අත්විඳිනකොට ඒ අත්විඳීමත් එක්ක ප්‍රීතිය හට ගන්නවා. දැන් බොජ්ජංග ධර්මයක් කතා කරොත් එහෙම අර ධම්මවිචයත් එක්ක සති ධම්මවිචය විතර වීරියක් තියෙනට ඕනේ. වීරියකින් තොරව කරන්න බෑ. වීරිය කියලා කියන්නේ කායික වීරිය නෙමෙයි. අකුසල දැන් එතන ඒ සත්‍ය ස්වභාවය තේරුම් ගන්නට ඒ සඳහා යොමු කරපු වීරියක්. දැන් අර සත්තාරීසක සූත්‍රයේ තුලදී පැහැදිලි කරා එතන සම්මාදිට්ඨිය ඇති කර ගන්නට ඒ සඳහා යොමු කරන සිහිය සතිය ඒ වගේම එතන තියෙන දෘෂ්ටිය සම්මාදිට්ඨිය ඒ වගේම මෙතන පවත්වන සිහිය සම්මා සතිය ඒ සඳහා කරන වීරිය සම්මා වායාමය. එතකොට වීරියක් ඉතින් අවශ්‍ය වෙනවා. එතකොට ඒ ධම්මවිචයයි සතියයි වීරියයි මේ ඔක්කොමත් එක්ක මේ ධම්ම වැටෙනකොට අන්න ප්‍රීතිය බොජ්ජංගයක් හැටියට වැඩෙනවා. ඒ වගේම ප්‍රීතිය පස්සද්ධිය සමාධිමේ සියලු බොජ්ජංග ධර්ම වැඩෙනවා. එතකොට මේ බොජ්ජංග ධර්ම වැඩෙනකොට ඒ බොජ්ජංග ධර්ම වැඩි වීම තමයි මේ අනුපිළිවෙල මෙතන පැහැදිලි වුණේ. පංචීපාදනස්කන්ධයේ සත්‍ය ස්වභාවය වැටහෙනකොට ඒ වැටහීමත් එක්ක හටගන්න බොජ්ජංග ස්වභාවය. එතකොට එතනදී දැන් බොජ්ජංගවල ප්‍රීතියයි පස්සද්දේ සමාධි ඒ කරුණු තුන විතරයි පැහැදිලි කරේ. නමුත් මෙතන තව වැඩිපුර විස්තරයක් පැහැදිලි කරනවා. ඒ තමයි මේ පංචීපාදනස්කන්ධයේ සමුදි අස්තංගේ මේ දකින්නකොට පටිච්චසමුප්පාද න්‍යාය අහු වෙනකොට දැන් එතකොට පංචීපාදස්කන්ධයේ සමුදි අස්තංගේ මේ දකින්නකොට අහුනේ පටිච්චසමුප්පාදයි. අවිද්‍යාව පත්‍ය කරගෙන මේ හට ගන්න ආකාරය. එතකොට නං අවිද්‍යාව වෙනුයි මේක ඇති උනේ. එහෙනම් සත්‍යම දැකීමෙනුයි මේක ඇති උනේ. සත්‍ය දකින්නකොට මේක හට ගන්නේ නැහැ. මෙන්න මේක දකින්නකොට බුදුරජාණන් වහන්සේ කියපු කාරණාවට ශ්‍රද්ධාවත් ඒ වගේම ඒ තුලින් ප්‍රමුජිත භාවයක්, ප්‍රීතියක්, සැපයක්, සැහැල්ලුවක්, ඒකින් සම්මාදියක් මේ සියල්ලක්ම හට ගන්නවා. ඒක තමයි අර බොජ්ජංග ධර්ම වල වැඩෙන්නේ. එතකොට නැවත නැවත පංචපාදනස්කන්ධ සකස් වෙන ක්‍රියාවලිය නිරන්තරයෙන් අත්විඳිනකොට අන්න බොජ්ජංග භාවිතා බහුලීකතා වෙනවා. බොජ්ජංග භාවිතා බහුලීකතා වෙනකොට මොකද වෙන්නේ? බොජ්ජංග භාවිතා බහුලීකතා වෙනවා කියලා කියන්නේ අර සකස් වෙන පංචපාදනස්කන්ධ නිරන්තරයෙන්ම සත්‍ය දකිනවා. නිකම් බොජ්ජංග සකස් වෙන්නේ නැහැ. ඒ බොජ්ජංග ධර්ම සකස් වෙන නිරන්තරයෙන් මේ පංචපාදනස්කන්ධයෙන් සත්‍ය දකින්නකොට සත්‍ය දකින්න බොජ්ජංග ධර්ම සකස් වෙනවා. ඒ බොජ්ජංග ධර්ම තුල සත්‍ය බොජ්ජංග ධර්ම තුලත් දැන් අර සංගීතනිකයේ සූත්‍රයක් තියෙනවා ඉන්ද්‍රිය ධර්ම වල සත්‍ය දැකලා නිදහස් වෙච්ච කෙනා තමයි අරහත් රහතන් වහන්සේ කියලා කියන්නේ. ඒතර බොජ්ජංග ධර්මත් තමන්ගේ ජීවිතයේ තුල උපාදානයකින් එක තියෙනවා. බොජ්ජංග ධර්මත් අල්ල ගැනීමක් තියෙනවා නිකලස් වෙන තාක්කල්ම. එතකොට බොජ්ජංග ධර්මයන් තමන් තුල ගොඩනැගිච්ච ඒ බොජ්ජංග ධර්මත් ඒක තුල හටගත්ත ඒ සමාධියත් ඒ සියල්ලක්ම තුල පිහිටලා ඒ තුලින් මමත්වයකින් තොරව එකතු වෙච්ච මාර්ගාංගයක් හැටියට නිවීම පිණිස සකස් වෙච්ච මාර්ගාංගයක් හැටියට මේ බොජ්ජංග ටික දකිනකොට අන්න එතනදි තමයි සැබෑවටම බොජ්ජංග තුලින් ගොඩනැගිච්ච සමාධිය තුල පිහිටලා සත්‍ය දකිනකොට බොජ්ජංග තුලින් සමාධිය ඇති වුණා. ඒ බොජ්ජංග තුලින් ඇති වෙච්ච සමාධිය තුල පිහිටලා අන්න යතහ භූත ඥානය හට ගන්නවා සියල්ලංගෙම. යථාභූත ඥානය සියල්ලංගෙම හට ගන්නවා. මාර්ගයේ පවා දකින්නවා. අන්න එතකොට නිබ්බිදාව එනම් මේ සියලු දේවල් පවත්වනට තිය අකමැත්තක් ඇති වෙනවා. අන්න නිබ්බිදා විරාගා. අන්න එතකොට නොයැලෙනවා. එතකොට ඒ නිබ්බිදා විරාගා වුණ යථාභූත ඥානය ඇති වෙච්ච නිසා එතකොට ඒ විදියට ඇති වුණේ ඇයි මේ සත්‍ය ආකාරයෙන් දැකපු නිසා. අන්න ඊට පස්සේ නිදහස් වෙනවා. නිදහස් උනේ කුමකින්ද? අවිද්‍යාවෙන් හටගත්ත ලෝකේ නිදහස් වුණා අවිද්‍යාව නැතිවීමත් එක්ක. අන්න නිදහස් වුණාට පස්සේ ෂය වෙච්ච බව නුවණක් හටගන්නවා. ඒක තමයි ආස්වක්ෂය කියන්නේ. එහෙමනම් නිරන්තරයෙන්ම මේ පංච උපාදානස්කන්ධ සකස් වෙන ආකාරය ප්‍රඥාවෙන් දනිමින් දකිමින් වාසය කරනකොට තමයි මේ ප්‍රීතිය ප්‍රමුදිත භාවය ප්‍රීතිය පස්සද්ධිය සැපය සමාධිය කියන මේ කාරණා ගොඩනැගෙන්නේ. ඒක නිරන්තරයෙන් දකින් වාසය කරනකොට. එතකොට මේ කාරණාව ඇත්තටම නිරන්තරයෙන්ම එක දිගට කෙනෙකුට දකින්නට අපහසුයි සම්මාදිට පැමිණුණත්. මොකද ඒකට හේතුව ඒ කෙනාගේ ප්‍රඥාව අනුව තමයි ඒ දර්ශනය ඒ දැක්ම කරා යමු වෙන්නේ. එහෙම නොවුනනම් සම්මාදිට ඇති වෙච්ච අය සියල්ලක්ම ඉක්මනින් හැමෝම එකපාරට රහත් වෙනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? එයාගේ අනුපූර්ව ප්‍රතිපදාවක් තමන්ගේ නුවණ අනුව තියෙනවා. ඒ නිසා තමයි සමහරු ආත්ම හතක් දක්වා ගමන් කරන්නේ. මේකෙදි ලස්න දේශනාවක් තියෙනවා මේ කාරණාව සම්බන්ධයෙන් සංගිත්තනිකයි බික්කුණු පස්සේ කියලා. ඒකෙදි පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨානය නැත්නම් මේ විදිහට සත්‍ය වශයෙන්ම සිහිය පවත්වමින් ධම්මවිචයත් එක්ක ධර්මයන් දකිමින් වාසය කරනකොට ඒ වාසය කිරීමත් එක්ක දරතයක් හට ගන්නවා කියනවා. පීඩාවක් හට ගන්නවා කියනවා. කායික මානසිකව. එතකොට එයා තේරුම් ගන්න කියනවා දැන් මට මෙතනින් එහාට කරන්න අමාරුයි. මේකෙදි පුජ්ජුල දෙන්නෙක් ගැන කියනවා. එක්කෙනෙක් තේරුම් ගන්නවා මෙතනින් එහාට මේ වැඩ පිළිවෙල කරන්න අමාරු නිසා ඒක පැත්තකින් තියලා මේ අපහසුව දුරු කරගන්නට ප්‍රණීත පණිහිත භාවනාවක් වඩන්න ඕන කියලා. ප්‍රණීතයි කියන්නේ සැපගෙන දෙන, ඒ වගේම පිහිටලා කරන භාවනාවක්. දැන් මේ කරන එක පිහිටලා කරන එකක් නෙමෙයි. සත්‍ය දකිනකොට සත්‍ය දැකීමත් එක්ක පිහිටීම දුරු වෙනවා. ඒ නිසා පිහිටලා නෙමෙයි කරන්නේ. නමුත් ඒක කරමින් ඉන්නකොට සිදුවෙන අපහසුව දුරු කරගන්නට ප්‍රණීත පිහිට භාවනාවක් පුරුදු කරන්න කියනවා. එහෙන් පුරුදු කරනකොට පස්සේ තේරුම් ගන්න කියනවා. මම දැන් ප්‍රණීත පිහිටලා මේ භාවනාව කර යම් කෘත්‍යයක් පිණිස යම් කටයුත්තක් පිණිස දැන් මගේ ඒක වෙලා ඉවරයි. එහෙනම් දැන් ඒක අතහැරලා අහප වර්ධේ කරන්නට ඕනේ. මොකද හේතුව ප්‍රඥාවේ මට්ටම අනුව එයාට එතනින් එහාට කරගෙන යන්න අමාරුයි. ප්‍රඥාව නොදියුණුකමත් එක්ක අර සැහැල්ලුව අහපෝ යට ඇති කරගන්න වෙනවා. විදර්ශනාව තුලින්ම සැහැල්ලුව එතනින් එහාට යන්නේ නැහැ අර ප්‍රඥාව අඩුකම නිසා. ඒ තමයි පළවෙනි පුජ්‍යලිය. දෙවෙනි එකකට කියනවා එයා ප්‍රඥාව අධිකයි. යම් කිසි දරතයක් පීඩාවක් ඇති වුණාට පස්සේ මේ විදිහට සතිපට්ඨානය තුල සත්‍ය දකිමින් ධම්මවිචයත් එක්ක වාසය කරනකොට ඒකෙත් සකස් වීම දකින්න කියන. ඒ හටගත්ත දරත්‍ය සකස් වීම දකින්න කියන. ඔහුට ප්‍රණීත පිහිටල භාවනාවක් කරන්නව දාරන්නේ. එයාගේ ප්‍රඥාව අධිකයි. එහෙනම් එයා ඒකේ සත්‍ය දකිනකොට ඒ තුලින්ම හට ගන්නකොට ප්‍රීතිය ප්‍රමුදිත භාවය. මේ වැඩ පිළිවෙල හැමම හට ගන්නවා. එයා ඒ විදිහටම විමුක්තිය කරාම ගමන් කරනවා. එහෙනම් මේක එකින් එක්කිනාට එක එක විදිහට තමන්ගේ වැඩෙන වැඩ පිළිවෙල අනුව පුරුදු කළ යුතු වැඩ පිළිවෙලක් තමයි බුදුරණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට බලන්න එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ තියෙන මේ සර්වඥතා ඥානය මේ හැම පැත්තක්ම පැහැදිලි කරලා දෙනවා. හැම කාරණාවක් ඉස්මතු කරලා දෙනවා. මේ පුරුදු කරනකොට සිදුවෙන අපහසුතා, ඒකට අවශ්‍ය ආයි අලුත් ප්‍රතිකර්මය, ඒක කුමක් පිණිසද ගත්තේ, ඉතින් පස්සේ කරන්න ඕන දේ, ඒ වගේම නුවණ වැඩි කෙනා මේ විදිහට පුරුදු කරන්න ඕන විදිහ මේ සියල්ලක්ම පැහැදිලි කරලා දෙනවා. එහෙමනම් අපි අපේ ජීවිතය තුළ අපි ප්‍රායෝගික පුරුදු කරනකොට අපි වටහා ගන්නට ඕනේ අපිට කොයි විදිහටද මේක වැඩෙන්නේ කියන එක. එතකොට අපි මේ වැඩෙන විදිහට ඒක පුරුදු කරන්නට ඕනේ. ඉතින් ඒ නිසා මේ උපනිෂද් සූත්‍රයේ පැහැදිලි කරපු මේ පස්සද්ධි සමාධි සැහැල්ලුව මේ යථාභූත ඥානය මේවා හට ගන්නට නැවත නැවතත් ඒ පංච උපාදානස්කන්ධයන්ගේ සකස් වීම අත්විඳින්නට ඕනේ. එතකොට මේ වැඩෙන බොජ්ජංග ධර්මයන්ගේ ස්වභාවය තමයි මෙතන මේ පැහැදිලි කරේ. තෙරුවන් සරණයි.
හොඳින් පැහැදිලි වුණා අපේ හැමදෙරණේ තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සම්මාස අවසරයි සම්මාස මේ උභාසයේ ලක්ෂණ පැහැදිලි දුන්න අපිට මේ බොහොම අනර්ගව මේ අවිද්‍යාව හේතු කරගෙන දුක එනකල් එනවා පිළිවෙල සාධනාස දැන් අපිට දැන් දුක කියන එක දැන් විද්‍යාවාසයක තැනකදී කියලා තියෙන යද නිච්ඡන් තන් දුක්ඛන් කියලා. එතකොට ඒ දුක කියන එක දැන් අපි ජීවිතේ ලෝකේ දැන් මට කොමාවකේ මැනිකක් හම්බුණා කියන්නේ ඒ මැනිකක් මට දුකක් කියන්නේ කොහොමද? කොහොමද ඒක දිහා අපි බලන්නේ පංචපාදාර ස්කන්ධයේ උදේවේ? අනේක පොඩ්ඩක් ප්‍රමනාස අපිට පැහැදිලි කරන්න දෙයක් නැහැ. අපිට ඒ කියන්නේ ඒකේ නැති වෙලා යනවා, කැඩිලා යනවා, බිඳිලා යනවා. මේ පැත්තේ නෙමෙයි දැන් යථාභූත ඥානය තුලින් මේ තුන් ලෝකෙින්ම නැති වෙන තුන් ලෝකෙින්ම මිදෙන විදිහට කොහොමද ඒක දිහා බලන්නේ සාමී?
තේරුවන් සරණයි. එතකොට එතන අපි පැහැදිලි කරගන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. මම මුලින් පැහැදිලි කරා බුදුරණවහන්සේ දේශනා කරනවා දුක්ඛ තුනක් පිළිබඳව. සංඛාර දුක්ඛ, විපරණාම දුක්ඛ, දුක්ඛ දුක්ඛ කියලා. එතකොට ලෝකයේ සියලු දෙනාටම මූලිකව ප්‍රකට වෙන කාරණාව තමයි මේ දුක්ඛ දුක්ඛයත් විපරණාම දුක්ඛයත් කියන එක. දුක්ඛ දුක්ඛය කියලා කියන්නේ දුක්ඛ දුක්ඛ අපට ප්‍රකට වෙන දුක් ස්වභාවය තමයි. පුජ්‍යලයට ප්‍රකට වෙන දුක, ඒ කියන්නේ දුක් වේදනාව තමයි දුක්ඛ දුක්ඛ කියන්නේ. ඊළඟට විපරණාම දුක්ඛය කියලා කියන්නේ තමන්ට ලැබෙච්ච දේ නැති වෙලා යනකොට වෙනස් වෙනකොට ගන්න දුක. එතකොට මේ දුක් දෙකම පුජ්‍යලයකට ඕනම කෙනෙකුට ප්‍රකට වෙන දෙයක්. හැබැයි මේකෙන් තමයි මූලිකවම මාර්ගයට එන්නේ. මාර්ගයට යමු වෙන්න තියෙන්නේ. ඊළඟට තමයි සංඛාර දුක්ඛය. එතකොට එහෙනම් සංඛාර දුක්ඛය කියලා කියන්නේ මේ සකස් වීමයි අහු වෙන්නට ඕන නැත්තේ. එතකොට අපි හිතමු අපට වටිනා දෙයක් ලෝකේ ලැබෙනකොට ඒ ලැබෙන දේ සැබෑවටම මට ලැබෙන දෙයක්. එතකොට මේ මට ලැබෙන දේ හොඳ දෙයක් නම් දුකක් වෙන්නේ නැහැ. අර දුක්ඛ දුකත් විපරණාම දුකක් ඒ අවස්ථාවේ නැහැ. අපි හිතමු දැන් මැනික කියන කාරණාව පැත්තකින් තියලා අපි ධ්‍යානයක් කියන එක. එතකොට දැන් මැනික කියන එක නම් කාමයට අදාළයි. එතකොට ඒකේ නැතිවීමෙන් නැත්තම් ඒකේ තුල යම් කිසි විදියකින් මොනවා හෝ දෙයක් හිතන්න පුළුවන්. නමුත් ධ්‍යානයක් කියන කාරණාව දුකක් වෙන්නේ කොහොමද? එතකොට දැන් මැනික කියන එක අපිට හිතන්න පුළුවන් කැඩලා බිඳලා ගියා කියලා. නමුත් ඒ කැඩලා බිඳලා ගියාම තමයි ඒ දේත් අපට ඇති වෙන්නේ. තියෙද්දි හට ගන්න එන්නේ. එතකොට මේ තියෙන දුක අර දුක්ඛ දුක්ඛයටත් විපරණාම දුක්ඛයටත් අදාළ දෙයක්. ඒක පුජ්‍යලේකට අදාළ දෙයක්. ඒ කියන්නේ මට ලැබිච්ච දේ හොඳ දෙයක් නම් සැපයි, නොල හොඳ නැති දෙයක් නම් දුකයි. සැපලේ නැති වෙනකොට ඒත් දුකයි. ඒ දෙක තමයි අපට තියෙන්නේ. ඒක ලෝකයා දකින න්‍යාය. එතකොට එහෙනම් තිබිච්ච මැනික හොඳ නිසා සැපක් අපට දුකක් නෑ ඒකෙන්. හැබැයි තිබිච්ච මැනික නැති වෙනකොට දුකක්. ඒක විපරණාම දුක්ඛය. ඊළඟට දෙහාණේ තියෙනකොට දුකයි සැපයි අපිට. ඒක තියෙද්දි දුකක් නෑ. දෙහා නැති වුණාම දුකයි. එතකොට තමයි විපරණාම දුක්ඛයක් කියනවා දෙහා නැතිවීමෙන් හටගන්න දුක. මේ දුක ලෝකයේ ඕන කෙනෙකුට සාමාන්‍ය හිතන්න පුළුවන් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒක තේරුම් ගැනීමෙන් තමයි ඉස්සරලාම කෙනෙක් දහම් මඟට යොමු වෙන්නට හේතු වන්නේ. නමුත් බුදුරණවහන්සේ පැහැදිලි කරපු මේ සංඛාර දුක්ඛය කියන එක, සංඛාර දුක්ඛය කියන්නේ සකස් වීම දුකක් වෙන හැටි. එතකොට දුකක් කියන වචනේ ඇහෙනකොටම අපට මතක් වෙන්නේ පුජ්‍යලානුබද්ධිතව ඇති වෙන දුක් වේදනාව. අපට දුකක් කියනකොටම මතක් වෙන්නේ පුජ්‍යලානුබද්ධිත ඇති වෙන දුක් වේදනාව. එතකොට පුජ්‍යලානුබද්ධිතව ඇති වෙන දුක් වේදනාවයි දුක්ඛ දුක්ඛයටත් විපරණාම දුක්ඛයටත් විතරයි. දුක්ඛ දුක්ඛයයි විපරණාම දුක්ඛයයි පුජ්‍යලානුබද්ධිතයි. දැන් මම උදාහරණයක් කියන්නම්. අපි හිතමු අපට පුජ්‍යලේ දෙන්නෙක් ඉන්නවා. කෙනෙකුට එයා දකින්නකොට දුකක්, කෙනෙකුට සැපක්. එහෙනම් ඒ පුජ්‍යල අනුබද්ධිතයි දුක හටගත්තේ. එතකොට එහෙනම් ඒ පුජ්‍යල අනුබද්ධිත දුක කියන කාරණාව නෙමෙයි මෙතන පැහැදිලි කරන්නේ. මෙතන පැහැදිලි කරන්නේ සංස්කාර දුක්ඛය. සංස්කාර දුක්ඛයේ ඇති වෙන්නේ යද නිච්ඡන් තන් දුක්ඛන් කියන න්‍යායත් එක්ක. යද නිච්ඡ අනිච්ච නිසා දුක. එතකොට අනිත්‍යයි කියන්නේ මොකද්ද? හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ කතා කරන තැනදී පුජ්‍යලේ අදාළ නැහැ. හේතු ප්‍රත්‍ය තමයි. දැන් මෙතන පැහැදිලි කරන හේතු ප්‍රත්‍ය අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන මේ එකින් එක අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් හටගත්ත දුක. එතකොට ඒ දුක මගේ දුකක් නෙමෙයි. මගේ දුකක් නම් ඒක දුක් වේදනාවක්. මගේ දුකක් නෙමෙයි. එතන පැහැදිලි කරන්නේ හේතු නිසා හටගත්ත දුකක්. බුදුරණවහන්සේගේ දේශනාව බොහොමයක බුදුරණවහන්සේ ඉස්මතු කරනවා මම පණවන්නේ දුකත් දුක්ඛ නිරෝධයත්. ලෝකේ සකස් වීම දුක, ඒ දුක නැතිවීම කියලා කියන්නේ සකස් නොවීම. එහෙනම් දුකත් දුක්ඛ නිරෝධයත් පණවන්නේ කියනවා. එතකොට ඒක පුජ්‍යලියකට අනුබද්ධ කරලා නෙමෙයි. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන හටගන්න දේ. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන හටගන්නවා කියලා දකිනකොට බාහිරව තියෙන කාරණාව, දැන් අපිට මැනික කියන කාරණාව මට බාහිර තියෙන දේ, මට ලැබෙච්ච දේ, ඒක මගේ දේ වෙනවා. ධ්‍යානය කියනකොට මට ලැබෙච්ච දේ, ඒක මගේ දේ වෙනවා. එතකොට ඒක පුජ්‍යලයට තියෙන්නේ. නමුත් අපි දැක්කනම් යදනිච්ඡන් තන් දුක්ඛං කියන එක හේතුඵල න්‍යායත් එක්ක මේ සකස් වීමත් එක්ක අපට මම කියන කාරණාවක් ඉස්මතු නොවන නිසා අපට අහුවෙන්නේ මොකද්ද? හේතුවක් නිසා ඵලයක්. හේතුවක් නිසා ඵලයක් කියලා නොදැකීම නිසා මම කියලා ගොඩනගාගත්තා. ඒ ගොඩනගාගත්ත නිසා මට බාහිර දෙයක් ඇති වුණා. ඒ බාහිර දේ මම හොඳයි කියලා ගන්නවා සැපක් එක්ක යනවා. නරකයි කියලා ගත්ත දේ දුකක් එක්ක යනවා. හොඳයි කියලා ගත්ත දේ සැපක් එක්ක යනකොට ඒ සැප නැති වෙනකොට අන ආයෙ දුකක් හට ගන්නවා. එතකොට මේ දුක්ඛ දුක්ඛයත් විපරණාම දුක්ඛයත් ඇති වෙන්නේ කොතනදද? හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත මේ සංස්කාර ස්වභාවය නොදැකපු නිසා මම ඉන්නවා, මගෙන් බාහිර දේ තියෙනවා කියලා ගත්තාට පස්සේ මේ බාහිර දේ හොඳ දෙයක් නම් ලෝකයේ තුල අපට සැපක් ඇති වෙනවා, නරක දෙයක් නම් දුකක් ඇති වෙනවා. ඒ දුක් වූ දේ අපට දුක්ඛ දුක්ඛ වේදනාවක් බවට පත් වෙනවා. ඒ වගේම හොඳ දෙයක් නම් අපට විපරණාමයෙන් අපට දුක් වේදනාවක් ඇති වෙනවා. එහෙම අපි පුජ්‍යල අනුභජිතවයි ඒක අපට ලෝකේ ඇති වෙන්නේ. නමුත් යදනිච්ඡන් තන් දුක්ඛං කියන න්‍යාය මේ සකස් වෙන ආකාරය අත්විඳනනම් ඒ සකස් වෙන ආකාරය අත්විඳීම තුළින් ඔහු දැක්කේ මාර්ගය තුළින් දැක්කා මේ සකස් වීම දුකක් බව. හැබැයි ඒක මගේ දුකක් නෙවෙයි. සකස් වීම දුකක්. අනිත්‍ය නිසා දුකක්. ඇයි අනිත්‍ය නිසා මොකද වෙන්නේ? අනිත්‍ය නිසා අල්ල ගන්න බැරි වෙනවා. අනිත්‍යයි කියලා කියන්නේ හේතුවක් මත ගොඩනැගෙන ඵලයක්. හේතුවක් මත ගොඩනැගෙන ඵලයක් නම් හේතු දුරු වුණාම ඵලය ඇති වෙලා යනවා. එතකොට හේතුව මොකද්ද? සත්‍ය නොදැකීම. සත්‍ය දකිනකොට හේතුව දුරු වෙනවා. සත්‍ය නොදැකීම පදනමත් එක්කයි මේක සකස් වුනේ. අන්න සත්‍ය දකිනකොට ගොඩනැගෙන අනිමිත්‍ය සමාධිය අනිත්‍යත් එක්ක, සත්‍ය දැකීමත් එක්ක අනිත්‍යත් එක්ක මේ හේතුඵල න්‍යාය අහුවෙනකොට අර ලෝකයේ තුල සකස් වෙන්න ස්වභාවය තුල පිහිටන්න බැරි වෙලා යනවා. එතන අප්‍රණිහතේ වැඩෙනවා. ඇයි? දුක කියන කාරණාව සංස්කාර දුකක් හැටියට දකින අනිත්‍යත් එක්ක සකස් වීම දැක්කේ. මගේ දුකක් නෙමෙයි, සකස් වීම දැක්කේ. එහෙනම් එතන පිහිටීමක් නෑ, අප්‍රණිහතේ වැඩින්. අප්‍රණිහත සමාධිය එතන ගොඩ නැගිනවා. ඒ වගේම මේ අනිත්‍ය වූ දේ හේතු නිසා හටගත්ත ඵලයක් මෙතන තියෙන්නේ. හේතු නිසා හටගත්ත ඵලය නොදැකීම තමයි අපි දුකක් කියලා ගත්තේ පුජ්‍ය අනුබද්ධිතව. නමුත් හේතු නිසා හටගන්න ඵලයක් කියලා දකිනකොට මේ සංස්කාර දුක්ඛය දකින්නේ. මෙන්න මෙතන ආත්මීය ක්‍රියාකාරීත්වයක් නෙමෙයි, මම කියලා දෙයක් නෙමෙයි හේතුඵල ධර්මයක් තියෙන්නේ. අන්න ආත්මීය මම කියලා දෙයක් නැති බව අන්න ප්‍රඥාවෙන් දකිනවා, ශුන්්‍යතාවය වැඩෙනවා. ඒතර අනිමිත්‍ය අප්‍රණිහතේ ශුන්්‍යතය කියන මේ න්‍යාය හේතුඵල න්‍යාය දැකීමත් එක්කම හටගන්න සමාධි තුනක් වෙනවා. අන්නේ සමාධිය මම ගොඩනගා ගන්න සමාධියක් නෙමෙයි, ඒ මාර්ගය තුළ ගොඩනගින සමාධියක්. එතකොට එහෙනම් මේ අනිත්‍ය නිසා දුකයි කියන කාරණාව මේ බාහිර භෞතික දේ නැත්තම් බාහිරව මට ගොඩනගින දේ තුළ තිබීමෙන් හෝ වෙනස් වීමෙන් හටගන්න කාරණාව නෙමෙයි. ඒ තිබීමෙන් හෝ වෙනස් වීමෙන් අපට ඇතිවෙනේ පුජ්‍යල අනුබද්ධිත දුක්ඛ දුක්ඛත් විපරණාම දුක්ඛත් තියෙන්නේ මේ සංස්කාර දුක පදනම මතමයි. හැබැයි මේ සංස්කාර දුක මේ විදිහට මේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන මේ හටගන්න ආකාරය දැක්කනම් මේ උපනිෂ සූත්‍රයේ පැහැදිලි කරපු ක්‍රමයට ප්‍රීතිය, පස්සද්ධිය, සමාධිය මේක මුල් කරගෙන ආස්වක්ෂය කරගමන් කරනවා. එතකොට එහෙනම් ආස්වක්ෂයේ උනේ ලෝකේ මැනිකක් ගොඩනැගිලා නෙමෙයි, ලෝකේ ධ්‍යානයක් ගොඩනැගිලා නෙමෙයි. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන මේ ලෝකේ ගොඩනැගුණේ කියලා දකිනකොට අවිද්‍යාව ප්‍රත්‍යයෙන් මේ ලෝකේ ගොඩනැගෙන ආකාරය දැකීමත් එක්ක අර අවිද්‍යාව දුරු වීමෙන් ලෝකේ ගොඩනැගෙන ආකාරය දුරු වෙලා යනවා. ඉතින් ඒ නිසා මේක අපි ගොඩාක් හිතන්න ඕන කාරණා. මේක සම්බන්ධයෙන් වැටහුණා වෙන්න පුළුවන් යම් පමණකට. තව මේක සම්බන්ධයෙන් තේරුම් ගන්න කාරණා තියෙනවා නම් කතා කරන්න පුළුවන්. තේරුවන් සරණයි.
ඕකෙන් සාමාන්‍යයෙන් මේ ක්‍රම පොඩ්ඩක් මට පැහැදිලි කරලා දෙන්න අපි සාමාන්‍යයෙන් මේ මොහොතේ පිළිවෙලකට කිව්වා අනිමිත්ත සමාධිය තුළින් උපනිහිත ඒ තුළින් ශුන්‍යත්වය. ඒක ඔය පිළිවෙලටම වෙන්න ඕනද නැත්නම් එහෙම නොවිත් එහෙම වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ දැන් අපි හේතුඵල ධර්ම දකිනකොට අනිමිත්ත කියන සමාධියක් කියන්නේ අනිමිත්ත හේතු විමුක්තිය ඊට පස්සේ අපනිහිත ශුන්‍යත ඒ වගේ පිළිවෙලකටද නැත්නම් ඊට බාහිරින් ඒ කියන්නේ ඒක ඒ පිළිවෙලක් එහෙම අවශ්‍ය නැද්ද සාමි? ඒ වගේ දැක්මට හිතුණා.
ඔව් තෙරුවන් සරණයි. දැන් මෙතන මෙහෙම එකක් තියෙනවා, අනිමිත්ත අපනිහත ශුන්‍යත කියන සමාධිය ඇත්තටම අපි සත්‍ය දකිනකොට ඒ සත්‍ය දැකීමත් එක්ක ওই සමාධි තුනම ගොඩනගෙන අපි දකින කෝණය අනුව තමයි අපට සමාධිය උපාදානයක් කියලා සමාධිය පවතින්නේ. අපි දකින කෝණය මම අර බොජ්ජංග පැහැදිලි කරලා බොජ්ජංග පව අපි දකින කෝණය අනුව අපි හොයන කෝණය තමයි බොජ්ජංග ඇති වෙන්නේ. එතකොට අනිමිත්තය අපි අනිත්‍ය ස්වභාවිත යොමු කරා නම් අනිමිත්‍ය ප්‍රකටයි. ඒ වගේම අපි දුක්ඛේ ස්වභාවිත ප්‍රකට කරගත්තා නම් අපඤ්ඤතිය ප්‍රකටයි. අනත්ත්‍යය මේ යොමු කරගත්තා නම් ශුන්‍යතිය ප්‍රකටයි. එහෙම නැතුව මේක එයා ප්‍රකට කරගන්න කෝණිය අනුව තමයි යාට මේ සමාධිය තමන්ගේ දෙයක් බවට, ඒ කියන්නේ සමාධිය තමන්ගේ දෙයක් බවට තේරුම් ගන්න හේතුවන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන කාරණාව අනුපිළිවෙලකට තියෙන්නේ. එයාට කෙනෙකුට දැන් අනිත්‍ය කියේ දකිමින් වාසය කරන කෙනෙකුට මේ සමාධියක් ඇති වුණ බව, මගේ සමාධියක් අනිමිත්තක් ඇති වුණ බව එයා තේරුම් ගන්නේ නේ. එයා ගොඩනගෙන සමාධිය. එයා තේරුම් ගන්න උත්සාහ කරොත් මේක අනිමිත්‍යද කියලා අනිමිත්‍ය හුවෙනවා. එයා තේරුම් ගන්න උත්සාහ කරොත් මේක අපඤ්ඤාචිද කියලා අපඤ්ඤාති ඇති කර තේරුම් ගන්නවා. එයා තේරුම් ගන්න උත්සාහ කරොත් මේක ශුන්‍යතේද කියලා ඒක තේරුම් ගන්න යම් කරගන්නවා. එතකොට එයා තමන් දකින්න කෝණිය අනුව තමයි ඒකට හිත යම් කරගෙන එයා ඒක තේරුම් ගන්නවා. ඉතින් ඒ නිසා මේ අපිට මේ මේ ඒකාන්තයෙන්ම මේක මේ මේ තේරුම් ගන්න තේරුම් අරගෙන යන වැඩපිළිවෙලක්. මේක මගේ අනිමිත්‍ය වෙනවා, ඊළඟ මම ශුන්‍යතේ හොයනවා, අපඤ්ඤාති වෙනවා, ශුන්‍යතේ හොයනවා කියලා වැඩපිළිවෙලක් නෙමෙයි තියෙන්නේ. තමන්ට සමාධියක් අල්ල ගන්න ඕන නම් තමන්ගේ කෝණයකට යමු කරපස්සේ සමාධිය තේරුම් ගන්න. එහෙනම් සත්‍යම දැකීම වාසය කරනකොට අර වැඩ පිළිවෙල සම්පූර්ණ සිදුවෙලා යනවා. තමන්ට යමක්ද තේරුම් ගන්න ඕන නැත්නම් සමාධි ස්වභාවයේ ඒක තේරුම් ගන්න ඒ දකින න්‍යායට අවධානය යොමු කරගත්ත ගමන් අන්නේ සමාධිය ඇති වෙච්ච බව ප්‍රකට වෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු විදිහට මට තේරුම් ගියේ දැන් අපි එක කිව්වේ පංච උපාදානස්කන්ධේ ඇතිවීම නැතිවීම එක බලබල ඉන්න කෙනාටනේ මේ සිද්ධිය වෙනවා කියලා. එතකොට එතනදී අපි දකින්නේ සංස්කාර දුක්ඛය. එතකොට ඒක දකින්නකොට ආ මේ කියපු දේ සත්‍ය නේද කියලා තේරිලා තමා තුලින්ම එතකොට ඇති වෙන මේ පස්සද්ධිය ඒ ප්‍රීතිය ඒ ටික එතනින් ගිහින් සමාධියක් ඇති වෙනවා. එතකොට ඒ සමාධිය නිසා තමයි යථාභූත ඥානය කියලා කිව්වේ. එතකොට සාමින්වහන්සේ දැන් අරපණී සූත්‍රය පැහැදිලි කරපු විදිහට දැන් අවිද්‍යාව නිසා තමයි මේ ටික මේ සිද්ධ වෙන්නේ කියන එකද එතන යථාභූත ඥානය කියන තැනයි අතන මේ සංස්කාර දුක්ඛය දකින්න තැනයි තියෙන ප්‍රධාන වෙනස්කම් දෙක පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් බොහොම පිං ස්වාමින්වහන්සේ.
තෙරුවන් සරණයි. දැන් මෙතන ඇත්තටම පැහැදිලි කරේ පංච උපාස්කන්ධේ හටගෙන නැති වෙන ආකාරය දකිමින් වාසය කරනවා කියනකොට එතකොට යාගේ මාර්ගයට යොමු වීමක් තියෙනවා. පංච උපාස්කන්ධේ හටගෙන නැති වෙන ආකාරය දකිනකොට එතකොට මේ මාර්ගයට යොමු වෙනවා කියන්නේ පටිච්චසම්පාද න්‍යාය අහු වුණා. පටිච්චසම්පාද සමුදය කියන කාරණාවත් පටිච්චසම්පාද අස්තංගමය කියන කාරණාවත් ප්‍රඥාවෙන් ගැල දකිනවා. ඒ දකින වැඩපිළිවෙල තමයි දැන් ඇත්තටම අපි අවිද්‍යා සංකාර විඥාන නාම රූප කියලා වචන ටික පැහැදිලි කරගත්තට මේක අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් මේක සම්පූර්ණයෙන් දැක්කනම් අනිවාර්යෙන් එයා අර දුක කියන කාරණාව ප්‍රකට වෙනවා යාට. මේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලායතන මේ ක්‍රියාකාරීත්‍ය අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් දැක්කනම් අන්න එතන දුක කියන කාරණාව ප්‍රකට වෙනවා. එතකොට මේ දුක සංස්කාර දුක්ඛය අහුනවා. එතකොට එතන මේ දුක තේරුම් ගැනීමත් එක්කම සද්ධාව. ඇයි දුක අහුවෙච්ච ගමන්ම දැන් මාර්ගය වැඩෙන්නේ. දැන් මෙතන පුජ්ජල අනුබද්ධිත නෙමෙයි. අවිද්‍යාව පත්‍ය කරගෙන මේක හැදෙන වැඩපිළිවෙල දැකපු ගමම දුක වැටුණා. එතකොට මාර්ගයනේ වැඩෙන්නේ. අන්න දුක වැටීමත් එක්ක මේ මාර්ගයට ඊළඟට ශ්‍රද්ධාව, ප්‍රීතිය, මේ ශ්‍රද්ධාව ඊළඟට ප්‍රමුචිත භාවය, ඊළඟට ප්‍රීතිය, පස්සද්ධිය, සුඛය, සමාධිය. එතකොට එතන තියෙන බොජ්ජංග ධර්මෙත් එක්ක. දැන් අතනත් සත්‍ය තමයි දැක්කේ. යථාභූත ඥානය තමයි මුලින්ම දෙනවා ඇති කරගෙන ගියේ. නමුත් එතන අපි මම විමසමින් යන වැඩපිළිවෙලක් ඔස්සේ ගමන් කරපු එකක් තියෙනවා. මූලිකව අපට ප්‍රකට වෙන දුකක් මුල් කරගෙන ඒ ප්‍රකට වෙන දුක හේතුඵල වශයෙන් විමසීමස යනකොට තමයි මේ හේතුඵල න්‍යාය නිවැරදිව අහුවෙනකොට සංස්කරණය වීම අහුවෙන්නේ. ඊට පස්සේ මාර්ගාංග හැටියට වැඩි වැඩි යනකොට අර පුජ්ජලියෙක් හැටියට විමසන න්‍යාය නැතුව මාර්ගයේ හොඳටම වැඩෙනකොට අර බොජ්ජංග ධර්මයන්ගේ මට ඇති වෙච්ච බොජ්ජංග ධර්මයන්ගේ සත්‍ය වශයෙන්ම මේ සත්‍ය ස්වභාවය දකිනකොට අන්න එතනදී යථාභූත ඥානය එතන තමයි සැබෑවටම මොකද යථාභූත ඥානයත් එක්ක නිබ්බිදා විරාග විමුක්ති විමුක්ත ඥානය ඇති වෙන්නට සම්පූර්ණයෙන්ම ලෝක සකස් වීම දුර වෙනවා. මොකද අවිජ්ජා ආශේෂ විරාග නිරෝධයටම අන්න එතන යමු වෙනවා. එතකොට නම් මේ සියල්ලම සත්‍ය ඥාන, දැන් අතන සත්‍ය ඥානෙ මුලින් හටගන්නේ. සත්‍ය ඥානෙ ඉඳලා මේ කෘත්‍ය කරමින් යන පුජ්‍යලයා කරන්නේ. කෘත්‍ය කරමින් යනකොට මාර්ගයේ වැඩනකොට අන්න නියම ආකාරයෙන් මාර්ගයේ වැඩනකොට මේ යථාභූත ඥානෙ ඇති වෙලා කෘත බවට නැත්නම් කරලා ඉවර වෙනකොට අවිද්‍යා ආශේෂ විරාග නිරෝධ වෙනවා. එහෙනම් එතන යථාභූත ඥානය කියලා පැහැදිලි කරේ සුපිරිසිද්ධු වශයෙන්ම පුජ්‍යල අනුබද්ධිතයෙන් තොරව මාර්ගයේ තුල අවශ්‍ය සියලු සමාධිය, අර මාර්ගයට අවශ්‍ය සියලු සමාධිය සත්‍ය දැකීමත් එක්ක හට අරගෙන ඒ තුල සත්‍ය දකිනකොට මට ගොඩනැගිච්ච මාර්ගාංග, දැන් අපිට මට ගොඩනැගිච්ච මාර්ගාංග අපි ඇති කරගන්නවා. අන්න ඒ මාර්ගාංග සත්‍ය දකිනකොට අර මාර්ගයත් අතහැරිලා නිවීම දක්වා යන වැඩපිළිවෙල තමයි එතන පැහැදිලි කරේ. එතකොට අර මාර්ගයේ අනුව යන ප්‍රතිපදාවක් තමයි යථාභූත ඥානයත් එක්ක තියෙන්නේ. මූලිකව පුජ්‍යලයා එක්ක පුජ්‍යල අනුබද්ධිත වෙලා මේ හේතුඵලයේ ඉමසන්නට ඕනේ. ඊට පස්සේ අතන පුජ්‍යල අනුබද්ධිතයකින් තොරව මාර්ගයේ විසින්ම එතනින් එහාට ඉතුරු වැඩපිළිවෙල සිදු වෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. බොහොම
අවසරයි. අවසර ස්වාමීන් වහන්සේ, මේ එකිනෙකට සම්බන්ධ මාර්ගයේ වැඩිමේදී ඇතිවන පුංචි ප්‍රශ්න දෙකක් අහන්න හිතුණා. එකක් තමයි අපි මේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම බලනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන වාගේ දැන් ඉස්සලා රූපය පිළිබඳව දකින්න උත්සාහ කරනවාන්ද නැත්නම් පුළුවන් තරම් දුරට ওই පහම දකින්න උත්සාහ කරන්න ඕනේද කියන එක තමයි මගේ පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ, දැන් අපි රූපය පිළිසිඳ දකින්න උත්සාහ කරනකොට අජ්ජත් රූප බහිජ්ජ රූපත් වෙන් කර කර එතනත් බලන්න උත්සාහ කරන්න ඕනේද කියලා චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන් නම් බොහොම පිං. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. පංචවිපාස්කන්ධය ගැන හොයනකොට නම් අපට ඉතින් ප්‍රකට වෙන කාරණාව තේරුම් අරගෙන ඉවසන්නට එක තමයි වටිනාම දේ. නමුත් මේ මූලිකව අපි කරනකොට සියලු දේවල් තේරුම් අරගෙන මොකද්ද මෙතන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ කියලා තේරුම් අරගෙන කරන එක හොඳයි මූලික වශයෙන්. ඊට පස්සේ දැන් අජත්ත බහිද්දා කියලා කියනකොට අපට ඒකෙත් අර මූලිකව ගොරෝසු අපට අහු වෙන අජත්ත බහිද්දා කියන කාරණාව අපිට ප්‍රකට කරගෙන මුලින් වඩන එක හොඳයි. මොකද හේතුව අපට අර මූලිකව කෙලෙසයක් හදා ගන්නට. නමුත් මාර්ගය වැඩෙනකොට මේ අජ්ජත් බහිද්දා කියන කාරණාව මාර්ගයේ තුලදී සත්‍ය දකිනකොට ඒ සත්‍ය දැකීමත් එක්ක අර අජ්ජත් බහිද්දා කියන කාරණාව මාර්ගය තුලදී අර දුර්වීම අණුව වැඩපිළිවෙලක් සිදු වෙනවා. ඒක අර මාර්ගය අණුව සිදු වෙන එක. නමුත් මූලිකවදී අපි අජ්ජත් බහිද්දා කියන කාරණාවත් තේරුම් ගන්නට ඕනේ. පංචපාස්කන්ධයේ මේ හැම එකක්ම තේරුම් ගන්න එක මූලික අවශ්‍යතාවයක් තියෙනවා. මොකද ඒක අපට විමසන්නට හේතුවක් වෙනවා. නමුත් එතනින් පස්සේ අපට ප්‍රකට වෙන කාරණා ඔස්සේ වඩාගෙන යන්න පුළුවන්. තෙරුවන් සරණයි.
සෙළු දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අවතාර ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේගේ දේශනාවෙන් තේරුණා ඇත්තටම මේ පංච උපාදානස්කන්ධය දේවය දකින්නවා කියලා කියන්නේ අපට එන ප්‍රකටවන අරමුණක් හෝ සිතිවිල්ල අපි නිමිත්තක් වශයෙන් ගැනීමදී ඒ ගැනීම හරහා තමයි අපට මේ ඒ අවිද්‍යාව හේතු කොටගෙන ඒ සිතිවිල්ලක් දෙයක් වටිනාකමක් දීලා ගන්නෙ කියන එක. ඒ නිසා ඒ වටිනාකම නිසා අපට පංච උපාදානස්කන්ධයක් සකස් වෙනවා. ඒ එන අරමුණු හෝ සිතිවිලි අපි ප්‍රකට වෙන හැම දෙයක්ම ඒකට වටිනාකමක් නොදී අරමුණු ඇවිත් යන විදිහට අපි ඒක ප්‍රඥාවෙන් දැක්කොත් මේ අවිද්‍යාව නිසා ඇති වෙන සිතිවිලි වටිනාකමක් දීලා එහෙ විදිහට අපි දැකගෙන හිටියොත් මේ පංච උපාදානස්කන්ධයේ උද්‍යවය කියන එක අපි දකින්න පුළුවන්ද කියලා මම අහන්න කැමතියි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඇත්තරම මෙහිමයි. දැන් අපි දැන් ඒ එන සිතුවිල්ල එන හැටි යන හැටි දැකගෙන අපි ඒක නිමිත්තක් නැත්නම් ඒකට වටිනාකමක් නොදී ඉන්නවා කියන කාරණාව තුළදී අපට වැඩෙන්නේ සමාධියක් විතරයි. අපට යම් ප්‍රඥාවක් කියන දෙයක් ලෞකිකව තේරෙනවා මේක නැතිවීමක් කියලා. ඒක ඇත්තටම මේ මට හටගත්ත දෙයක් නැතිවීමක්. අපට අහුවෙන්නට ඕන කොතනකදී හරි සත්‍ය දකිනකොට සත්‍ය නොදැකීමෙන් මේක හටගත්ත බව. දැන් අපි මේ මොහොතකදී වුණත් මේ මොහොතේ එන දේ යන දේ කියනකොට ඒ එන දේ යන දේ මගට එන සිතුවිල්ල ආව නැති වුණා කියන කාරණාව තියෙනවා. අපි සිතුවිල්ලට නම් කිරීමක් හෝ සිතුවිල්ලට වටිනාකමක් දීලා නැහැ. නමුත් එන සිතුවිල්ලක් තියෙනවා. Tamanට එන ස්වභාවයක් තියෙනවා. ඒක එන්නේ මට. අන්න ඒක අපට අහු වෙන්නේ. එහෙනම් එන්නේ මට හෝ මගේ සිතුවිල්ලක් කියන කාරණා නැත්නම් මට ආපු සිතුවිල්ලක් කියන කාරණාවෙන් තොරව අපට හරියටම අහු වෙනව නම් අවිද්‍යාව කියන එක. සිතුවිල්ලක් ආව ගියා නෙමෙයි. අපට සිතුවිල්ලක් ආව නම් අපි වටිනාකමක් නොදුන්නා සිතුවිල්ලක් ඒක. අපට සිතුවිල්ල දැන් අර එක අවස්ථාවක අර කාටද මේ දීගණක කිසිම දෘෂ්ටියකට කැමති නැහැ කියනවා. නමුත් කැමති නැහැ කියන දෘෂ්ටියට කැමති. අනේ වගේ දැන් ඒක අල්ලන්න අමාරුයි. මොකද හේතුව අපට සියුම්ම අපේ හිත තුල හටගන්නවා අනිත්‍ය ස්වභාවයක් ලෝකයේ තුල. එතරම් තියෙන එතන සියුම්ම තියෙන දෙයක අනිත්‍යයක් කියන කාරණාවට යනවා. තියෙනවා කියලා ගැනීමක් එතන අහුවෙනවා. අපට අර ඒක නැති වෙනවා කියලා කාරණාවක් අහුවෙනවා. එතකොට ඒක තුල අපට චිත්ත ඒකාග්‍රතාවයකුත් ඇති වෙනවා. මොකද හේතුව එතන වටිනාකමක් දෙන්නේ නැහැ. කාමයන් එක්ක යන්නේ නැහැ. නමුත් ඒ මොහොතේ ආව දෙයක් නැති වෙනවා කියන න්‍යායක් අපි තුල හට ගන්නවා. එහෙනම් පටිච්චසමුප්පාද න්‍යාය අහුවෙන්නේ නැතුව සත්‍යනගත සූත්‍රයේ බුදුරණවහන්සේ පැහැදිලිවම ඉස්මතු කරනවා. පටිච්චසමුප්පාදයේ සමුදය අහුවීම තමයි සම්මාදිට්ඨියට මූලිකම කාරණාව. සමුදය අහුවෙනකොට අවිද්‍යාව තමයි මූලික වෙන්නේ. එහෙනම් සමුදය අහුවීමත් එක්ක එයාට මේ ලෝකේ නැහැ කියන කාරණාව දුර වෙලා යනවා. ඒ වගේම සමුදය අවිද්‍යාපත්‍ය කරගෙන කියලා අහුවෙනකොට එහෙනම් අවිද්‍යාව දිරවීමෙන් මේ හටගෙන දුර වෙනවා කියලා නුවණා තියෙනකොට නැහැ කියන තියෙනවා කියන න්‍යායය දුර වෙලා යනවා. එතකොට එහෙනම් අර අපට ආපු සිතුවිල්ල නැති වුණා කියලා ඒ තේරුම් ගැනීම තුළදී අපට ලෝකේ මට ගොඩනැගෙන දේ තුළ අනිත්‍යයක් තමයි අපට ප්‍රකට වෙන්නේ. ඒ වගේම තමයි ඒකට අපට කෙලෙස් ඇති නොකරගෙන ඉන්න පුළුවන්කමකුත් අපට ඇති වෙනවා. ඇයි අපි අරකට නම් කිරීමක් දෙන්න නැති නිසා. ඒ නිසා අපට සමාධියකට යන උපකාරයක් වෙනවා. නමුත් අවිද්‍යාව අහු වෙන තාක්කල් අපට එතනින් එහාට ප්‍රඥාවේ වර්ධනයක් සිදුවන්නේ නැහැ. ඒ නිසා මේ අනිවාර්යයෙන්ම අර හේතුව ආපස්සට විමසනකොට අපට අවිද්‍යාවෙන් මේක අහුුනේ කියලා දැක්කනහ එතකොට මාර්ගය තුලින් දකින්නේ මම මගේ එන සිතුවිල්ලක් නැතිවෙනවා දකින්නවා නෙමෙයි. ඒක නිසා එතන යම්කිසි සියුම් අපේ අහු වෙන ස්වභාවයක් තියෙනවා. ඒක අපට ගොඩක් ප්‍රකට වෙන්නේ නැහැ. මොකද හේතුව අපි අර අපට ලෝකීය අනිත්‍යකුත් ප්‍රකට වෙන නිසා චිත්ත සමාධියුත් ඇති වෙන නිසා. නමුත් අවිද්‍යාව ප්‍රත්‍ය කරගන්න කියන න්‍යායම අහු වුණා නම් අන්න එතනදී තමයි අපට සැබෑවටම මාර්ගාංගය තුල ප්‍රඥාවත් එක්ක මේ ලෝකයේ ඇත නැත කියන දෘෂ්ටි දෙකක් දුර වෙලා එතන මුල් කරගෙන මේ උපනිෂූත්‍රය පැහැදිලි කරන දේ ආකාරයට විමුක්ති කරා ගමන් කරන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ගොඩක් පැහැදිලි ස්වාමීන් වහන්සේ. එතකොට මේ අවිද්‍යාව නිසා මේක ඇති වෙනවා කියන තැනට අපි දකින්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ඒ විතර මේ තියුම තැනට අපි යන්නේ කොහොමද?
ඔව් තෙරුවන් සරණයි. එතනට දැන් අපට එකපාරට යන්න පුළුවන්කමක් නැහැ. මොකද අවිද්‍යාව කියන කාරණාව හරියටම අහු වෙනකොට එයාට මාර්ගය සම්පූර්ණ නිරවුල් වෙනවා. එහෙනම් අපිට කරන්න ඕනේ අර මොනවා හෝ දෙයක් අපට ප්‍රකට වුණා නම් දැන් අපි හොයන්නේ නැති වෙනවා. ඒකට කෙලෙස් ගන්න නැතුව නැති වෙනවා දකින්නේ නැති වෙනවා දකින්නේ මේ ඕනේ නැති. අපට මොනවා හෝ දෙයක් අපි මේ සිතුවිල්ලක් ආවා කියලා සිතුවිල්ලට නිමිත්තක් මොකක්වත් නොදා හිටියට සිතුවිල්ලක් ආවා කියන දේ ප්‍රකට වුණා නම් මේ සිතුවිල්ලක් ආවේ ඇයි කියලා මේ පටිච්චසමුප්පාදණ යන විමසන්නට එනවා. ඒ විමසගෙන යනකොට මේ හේතුඵල න්‍යාය එක, ඒ කියන්නේ දැන් බුදුරණවහන්සේ පටිච්චසමුප්පාද න්‍යාය පැහැදිලි කරපු කාරණාව එක විමසන්නට ඕනේ. මොකද ඒක තමයි මූලිකම ශ්‍රද්ධාව ඒකට මුලින් තිබෙන්නට ඕනේ. එතකොට ඒක අනුව මේක විමසනකොට දැන් මුලින්ම මට ආව මේ කාරණාවක් නෙමේ සිතුවිල්ල කියන එක. මම නම් කරේ නෑ ඒකට. දැන් කොහොමද ඒක නැති වෙලා යනවා? එතකොට මේ මට සිතුවිල්ල ආවේ ඇයි? මෙහෙම දෙයක් හැඟීමක් ආවේ ඇයි? අන්නේ ආවේ ඇයි කියලා හොයනකොට ඒක දුකක් කියන කාරණාවට අහගෙන ඉස්සලම නම් කිරීමක් කරලා මේ දුක ඇති වුනේ ඇයි කියලා හේතුඵල වශයෙන් හොයන්න ඕනේ. පටිච්චසමුප්පාදයට අනුව. ඒ කියන්නේ අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියනකොට අපිට ඒ අහුවෙච්ච දුක
මෙන්න මේ කාරණා එක්කලා මෙතන පැහැදිලි කරන උපනිසූති දුක කියලානේ. එහෙනම් ජාතියේ දුක මෙන්න මේ දුක ඇති වුණේ මෙන්න මේ න්‍යායට අනුව බව විමසන්නට ඕනේ. ඒ විමසගෙන විමසගෙන යනකොට අන්න නුවණ වැඩෙනකොට දැන් අපි මූලිකව අර අපේ සිතුවිල්ලක් තන් මනස මුල් කරගෙන විචක්ෂණයක් එක්ක විමසන්නේ. ධම්මචිත්තයක් කියන්නේ. එහෙම විමසගෙන විමසගෙන යනකොට ප්‍රඥාව ඇති වෙච්ච දවසට තමයි අර සිහිය වීරිය නුවණ අවශ්‍ය ආකාරයට වැඩිච්ච දවසට තමයි අවිද්‍යාව කියන කාරණාව ප්‍රකට වෙන්නේ. අන්න එතකොට අවිද්‍යාවෙන් මේ කට ගන්න ආකාරය නැති වෙන ආකාරය වටහා ගන්න පුළුවන්. ඒක එක පාට සිදු වෙන කාරණාවක් නෙමෙයි. ඒකයි අර පංචවිපාස්කන්ධයේ උදේවායේ දකින්නට මූලික අවශ්‍යතාවය තියෙන්නේ. ඒක දකින්න වාසි කරනකොට ඉතින් එහාට මේ මාර්ගයේ තේරුම් ගන්නට නැත්නම් මේ මාර්ගයේ පුරුදු කරන්නට පුළුවන්කමක් ලැබෙනවා. තෙරුවන් සරණයි.
බොහොම පැහැදිලි, බොහොම පිං. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ සූත්‍රය කියපු විදිහට අර දුක නිසා ශ්‍රද්ධාව ඇති වෙනවා කියන තැන ඒ අර අර ශ්‍රද්ධාව වර්ග දෙකක් තියෙන එතන අර අචල ශ්‍රද්ධාව කියන يعني සම්මාදිට්ඨියට පත් වෙන කර ඇති වෙන ශ්‍රද්ධාවද එතන පවතින කියලා පැහැදෙන ගන්න කැමතියි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි. මෙතන පැහැදිලි කරන්නේ තන ශ්‍රද්ධාව ඒ සම්මාදිට්ඨිය ඇතිවීමත් එක්ක තියෙන ශ්‍රද්ධාව තමයි. මොකද හේතුඵල ධම හරියට තේරුම් ගත්තට පස්සේ ඒ තේරුම් ගැනීමත් එක්ක ඒ දුක අහුවීමත් එක්ක තමයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ. එතන පැහැදිලි කරන්නේ ඒ ශ්‍රද්ධාව තමයි. මොකද අවිජ්ජා සංකාර විඤ්ඤාණ නාම රූප අන්වෙන් පත්‍ති කරගෙන පවතින ආකාරය තමයි එතන ඒ ප්‍රකට වෙන්නේ. ඒ ප්‍රකට වීමත් එක්ක තමයි ශ්‍රද්ධාව හටගන්නේ. එතකොට මූලිකව හටගන්න ශ්‍රද්ධාව වෙයි මේකට උපකාර වෙනවා මේ ධර්මයේ විමසන්නට. මොකද නැත්නම් අපි මේ ධර්මයේ විමසන්නේ යන්නේ නැහැ. එතකොට ධර්මයේ බුදුරණවහන්සේ කියපු කාරණා සත්‍ය කියලා මූලිකව පිළිගන්න වෙනවා. ඒ පිළිගැනීම මුල් කරගෙන තමයි විමසන්නේ. මේක මූලික ශ්‍රද්ධාව. එතකොට මේ විමසනකොට ඒක අහු වුණාට පස්සේ මේ න්‍යාය ඒක තමන් තුළින් දැක්කට පස්සේ සම්මාදිට්ඨියත් එක්ක ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒක තමයි එතන පැහැදිලි කරන ඒ ශ්‍රද්ධාව. එතකොට දුක්ඛ සත්‍ය අහු වුණා. දැන් එතන දුක්ඛ කියලා කියනකොට දුක්ඛ සත්‍යය දුක කියලා කිව්වේ සකස් වීම හෝ වෙන සංස්කාරය සමුදයට වුණා. එහෙනම් අවිද්‍යාවත් තියෙන හටගත්ත සත්‍යම දැකීමෙන් හටගත්තේ කියලා හුණේ. එතන සත්‍ය දක හටගන්නේ නැහැ කියලා තහුණා. දුක් නිරෝධේ මේ දැකපඩ පිළ මාර්ගයට හුණා. එහෙනම් සත්‍ය ඥාන හතරම එයාට අහු වෙනවා. දුක් සත්‍යයි, සමුදය සත්‍යයි, නිරෝධ සත්‍යයි, මග සත්‍යයි කියලා. ඒකත් එක තමයි එතන ශ්‍රද්ධාව ඇති වෙන්නේ. එතන මේ පැහැදිලි කරපු ශ්‍රද්ධාව සම්මාදිට්ඨියත් එක්ක ඇති වෙන ශ්‍රද්ධාව තමයි. තෙරුවන් සරණයි.
බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
අවසරයි සාමාන්‍ය අපිට ප්‍රශ්නයක් තියෙන ගමන් කැමතියි. දැන් මේ සූත්‍ර දේශනාව අනුව ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේ දේශනා කළේ ආස්තව ක්ෂදීම් සම්බන්ධයෙන් නැත්නම් කායේ ඥාන ඇති කර ගැනීමත් මේ පංචපාදනස්කන්ධයේ උදේරය බලන කෙනෙක්ගෙන් එතකොට ඔතනදී ඒ බලන කෙනෙක් පුද්ගලයාට මොනවා හරි සීලය කියන්නේ පංච සීලය අත සීල් වගේ හිතන මිත්‍ල කරන එහෙම තියෙනවද නැත්නම් එහෙම නැතුව කරන්න පුළුවන්ද? දැන් මම අහලා තියෙන මේ ආරකාස සීලය කියන එකක් මාර්ගයේ වදින කෙනා. ඒක ඕව අතර තියෙන සම්බන්ධය සහ වෙනස අවශ්‍යමද නැද්ද කියන එක කොහොමද අපි තේරුම් ගන්න සාමාන්‍යයෙන්? ඒක පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න. තේරුම් ගන්න.
තේරුම් ගන්නයි ප්‍රශ්නේ ගොඩක් වැදගත් ඇත්තටම. කොහොමද ඉතින් ওই විදියට වැඩ පිළිලා පුරුදු කරනකොට සිල්වත් වෙනවා? ඒක මොකද මේ සාමාන්‍යයෙන් නිරන්තරයෙන් කරනවා නම් සමාජයේ සීලී උපකාරයක් කියන සිල්වත් වෙනවා. නමුත් අර කාරණාව වෙනම අපි තේරුම් ගන්න ඕනේ. මොකද්ද මේ ආරේකාන්ත සීලය? ඇත්තරම මේ ආරේකාන්ත සීලය කියන කාරණාවත් සිල් රකින්නවා කියන කාරණාවත් අතර වෙනසක් තියෙන එක තියෙනවා. මොකද ආරේකාන්ත සීලය ඇති වෙන්නේ සම්මාදිට්ඨියත් එක්ක. ආරේකාන්ත සීලය ඇති වෙන්නේ සම්මාදිට්ඨියත් එක්ක නම් සම්මාදිට්ඨිය ඇති වෙන්නේ සක්කාදිට්ඨිය දුරු වීමත් එක්ක. සක්කාදිට්ඨිය දුරු වෙනකොට සක්කාදිට්ඨිය බැඳිච්ච සංවර්ධන දෙකක් තියෙනවා. විචිකිච්ඡාවයි සීලබ්බත පරමාසය. සක්කාදිට්ඨිය කියලා කියන්නේ මම කියලා ස්ථිර හැඟීමක් අරගෙන තියෙනවා. එතකොට එහෙනම් අපි මම කියලා ගත්ත ස්ථිර හැඟීමත් එක්ක අපට තියෙනවා මම රකින්නට. කියන්නේ දැන් මම ඉන්නවනේ. එහෙනම් මම රකින්නට අපි යම් වැඩපිළිවෙළ පුරුදු කරනවා. එතකොට දැන් අපි ලෝකයේත් එක්ක ගත්තොත් අපි ලෞකික ස්වභාවයත් එක්ක මේ කාමෙන් එක්ක ජීවත් වෙන්නේ මම රකින්න කියලා හිතාගෙනනේ. එතකොට අපි මේ ලෞකික සම්මාදිට්ඨිය පදනම් වුණාට පස්සේ අපි මම රකින්න සුගති යන්නට සුගති කිහිල් සැපීපාක දෙන්නට අපි විවිධාකාර දේවල් කරනවා. එතකොට එතන අපි සීලයක් රකිනවා. එතකොට සම්පූර්ණ දුර්වින කම්ම එදේ තියෙනවා. එතකොට මේක කෙනෙක් බලෙන් දුරු කරන එකක් නෙමෙයි. ලෞකික සම්මාදයේ ඇති වෙනකන් තියෙන එක. එතකොට එහෙනම් එයා රකින්නේ සීලය මම රැක ගන්න. මොකද මම විමුක්තියක් කරා රයන්න නැත්නම් මම සුගතියක් කරා රයන්න රැක ගන්න සීලයක් තමයි සීලබ්බතියත් එක්ක තියෙන්නේ. සක්කාදිට්ඨිය කැඩෙනකොටම මේ මම කියන කාරණාව අසත්‍යක් බව අනිත්‍යයත් එක්ක මෙතන මම කියන කාරණාවක් නොමැති බව ප්‍රකට වෙනවා. ඒක සත්‍ය වශයෙන් දකිනවා. එතකොට ඔහු සීලය රකින්නේ මම රකින්නේ නෙමෙයි. අන්න ආර්යකාන්ත සීලය විස්තර කරනවා. ආර්යකාන්ත සීලයේ ස්වභාවය සමාධි සංවත්වනික, ඊළඟට අපරාමර්ශන, ඊළඟට විඤ්ඤු පසඤ්ඤේ නුවණත්තම් ප්‍රසංසාකරණ, ඊළඟට බුජිස්සේහි කියලා වචනයකුත් තියෙනවා. එතකොට එතන පැහැදිලි කරනවා දැඩිව ග්‍රහණය නොගත් සමාධියට හේතුවක් වන. ඊට පස්සේ එතන ඒ සීලය උපකරණ සමාධියට. ඊට පස්සේ නුවණත්තම් ප්‍රසංසාකරණ අනිත් එක දාස භාවයේ නිදහස්. බුජිස්සේහි කියන්නේ දාස භාවයේ නිදහස්. ස්වාධීන සීලියක්. එතකොට දැන් අපි හැම වෙලෙම අර මට ගැති වෙලා තියෙන්නේ. එතකොට මේ ආර්යකාන්ත සීලය කියන්නේ ස්වභාවය යාගේ සිල් රකින්න. දැන් කෙනෙක් පන්සිල් රකින්නවා සීලබ්බතිය මුල් කරගෙන. නැත්නම් අටසිල් රකින්නවා, නැත්නම් අර විවිධාකාර උත රකින්නවා, නැත්නම් මොනවා හෝ රකින්නවා. එතකොට යාගේ ස්වභාවය අර සීලබ්බතිය කියන එක. සක්කාදිට්ඨිය කරනාට පස්සේ සීලබ්බතිය දුර වෙනවා. එතකොට යාගේ සීලයේ ස්වභාවය ආර්යකාන්ත සීලය. එතකොට යා ඒ සීලයේ තියෙන්නේ මොන පන්සිල් රැක්කත්, දසසිල් රැක්කත්, අටසිල් රැක්කත්, උපසම්පාසිල් රැක්කත් මොන සීල රැක්කත් ආරේකාන සීල ස්වභාවය. හැබැයි ආරේකාන සීලය කියන්නේ ශික්ෂාපද කියන එක නෙමෙයි. සක්කාදිට්ඨි දුරු වීමත් එක්ක මම රකින්න සීල රැක්කවන්නේ නැහැ. අර නුවණත්තම් ප්‍රසංසා කර නැත්නම් මාර්ගයට හේතු වෙන සමාධියට උපකාර වෙන. ඊළඟට මේ දාස භාවයේ නිදහස් සීලයක් රකින්න. එතකොට එහෙනම් සමාධියට පත් වෙච්ච කෙනා ආරේකාන්ත සීලය පුරුදු කරනවා කියන කාරණාවත් සමාධියට පත් නොවෙච්ච කෙනා සීලයක් පුරුදු කරනවා කියන කාරණාවත් අතර වෙනසන්නේ ඒක. එතකොට සම්මාදිට නොපැමිණිච්ච කෙනා රකින්න සීලය සීලබ්බතයක් වෙනවා. සම්මාදිට පැමිණිච්ච කෙනා සක්කාදිට දුරු වීමත් එක්ක සීලබ්බති දුරු වෙච්ච නිසා එයාගේ සීලය ආරේකාන්ත සීලයක් වෙනවා. එතකොට ඒක අර සීලයේ ස්වභාවයක් මිසක් සීල් පදයේ ස්වභාවයක් නෙමෙයි. එයා සීල් රකින්නවා. හැබැයි ඒ සීල් රකින්නේ ආරේකාන්ත සීලයේ ස්වභාවයත් එක්ක මාර්ගයට ආව කෙනා. අනිත් කෙනා සීල් රකින්නවා. එයා සීල් රකින්නේ සීලබ්බතයත් එක්ක. එහෙනම් සීලබ්බතිය බලෙන් දුරු කරන්න බෑ. බලෙන් ආරේකාන් සීලිය ගන්න බෑ. සක්කාදිට්ඨි කැඩිච්ච තැන සීලබ්බතේ දුර වෙනවා. එතකොට ආරේකාන් සීලබ්බවට පත් වෙනවා. සක්කාදිට්ඨි බලෙන් කැඩෙන්නේ නෑ. ඒකට එහෙනම් සම්මාදිට්ඨිය ඇති වෙන්නට ඕනේ. යෝනිස මනසිකාරය සද්ධර්ම ශ්‍රවණය එක්ක සත්‍ය හොයනකොට, සත්‍ය හොයමින් යන වැඩපිළිවෙල පුරුදු කරනකොට සක්කාදිට්ඨි කැඩිච්ච තැනදී සීලබ්බතේ දුර වෙලා ආරේකාන් සීලිය ඇති වෙනවා. ඒ ආරේකාන් සීලයේ තුල පිළිලා මාර්ගයෙන් එහාට දියු වෙනවා. එතකොට එහෙනම් එතන ඒ රකින්න සීලයේ ස්වභාවය අර ආරේකාන් සීලයේ ස්වභාවයක් වෙනවා. ඉතින් මේක ඇතර අපි ගොඩක් නිදවල්ව තේරුම් ගන්න ඕන ලොකු කාරණාවක් මේ මෙතන තියෙන්නේ. ඒකට බුදුරණවහන්සේගේ ගොඩක් දේශනා තියෙනවා. ඒ සම්බන්ධ විස්තර කරපු පංචබහිවර සූත්‍රය ආදි වශයෙන් මෙන්න මේ දේශනා තුල ওই කාරණා ගොඩක් ලස්සනට ඉස්මතු වෙලා තියෙනවා. ඉතින් ඒක අපි හොඳට නුවණින් විමසලා කල්පනා කරලා තේරුම් ගන්න ඕන. එතකොට අපිට මේ දහම් පරියාය වටහා ගන්නට පුළුවන්කමක් ලැබේවි. තේරුම් ගන්න.
එරුවන් සරණයි ගෞරවනීය සාමණේස. ඔබ වහන්සේගේ දේශනාව අහගෙන ඉනෝට සාමණේස මේ චිත්ත සමාධියේ තියෙන වැදගත්කම තේරෙනවා. ඒ මොකද මේ සියල්ලම සිදු වෙන නම් ඇත්ත දකින්න ඕන කියන එක ඔබ වහන්සේ විස්තර කරා. සමාවෙන්න සාමණේස මේ චිත්ත සමාධිය ඔබ වහන්සේ හතර ආකාරයකින් විස්තර කරා. එතකොට මේ චිත්ත සමාධි හතර ආකාරයේ සංඥාස මේ ඕනම සමාධියකින් මේ සත්‍ය දැකීමට පුළුවන් වෙනවද කියන එක පළවෙනි ප්‍රශ්නය. අනිත් එක ඒ සමාධි හතරේ සංඥාස අවසානයේදී කිව්ව සති සම්පජඤ්ඤය සඳහා ආශ්‍රවක්ෂය වීම සඳහා කියන තැන එතන විදර්ශනාවෙන් නැති වෙන සමාධියක් වගේ තේරෙනවා. ඔබ වහන්සේකින් ඉගෙන පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි සාරණස් තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. ඒ සමාධි හතර විස්තර කරනකොට එතන පළවෙනි සමාධිය විස්තර කරන්නේ ධිට ධම්ම සුඛ විහරණයට ධ්‍යාන හතර, දෙවැනි එක ඥාන දර්ශනයට ආලෝක සංඥාදී මෙනෙහි කිරීම, තුන්වෙනි එක සති සම්පජන්ණයට සිහියෙන් වේදනා හටගන්නේ නැති වෙන, සිහියෙන් වේදනා සංඥා හටගන්නේ නැති වෙන එක සිහියෙන් විතර හටගන්න තියෙන කාරණාව. හතරවෙනි එක තමයි ආසවක්ෂේ පිංස පවතින සමාධිය පංචපාස්කන්ධික දේවය දැකීම කියන සමාධිය. එතකොට ආසවක්ෂේ වෙන්නේ හතරවන සමාධියෙන් විතරයි. මොකද අර මුල් සමාධි ඔක්කොම ඇති වෙනහට පස්සේ ඒ සියලු සමාධිවලත් සම්මාදිට්ඨිය මුල් වෙලා පංචපාස්කන්ධ සත්‍ය දකිනකොට එතන ගොඩනගෙනවා ආසවක්ෂේ පිංස පවතින සමාධිය. ඒ කියන්නේ දැන් අපි අපට ධම්මසුඛ විහරණයට හරි හැම දෙයකටම අපිට මේ ගොඩනගෙන සමාධි මේ සියලු දෙයක්ම අපි ඇති කරගත්තේ අපේ ජීවිතේ සත්‍යන දැකීමත් එක්ක. දැන් ඒක තියෙනවා ජහන නිස්සය සූත්‍රය, අට්ඨක නාගර සූත්‍රය, ඊළඟට මොකද්ද මාළුන්ගේ පුත සූත්‍රය. මෙන්න මේ සූත්‍රවල ඒ ටික පැහැදිලි කරනවා. ඒකෙදි පැහැදිලි කරනවා ධ්‍යාන තුල නැත්නම් ඒ ධ්‍යාන දේවල් එක්ක විදර්ශනා කරන ආකාරය පිළිබඳව. එතකොට එතනදී පැහැදිලි කරනවා ඒ ධ්‍යානයට ගිහිල්ලා ඒ ධ්‍යානය තුළ පංචපාස්කන්ධය තේරුම් ගන්නකොට එහෙනම් එතන දුක සකස් වෙන ආකාරය තේරුම් ගන්නට ඕනේ. මම අර මුලින් පැහැදිලි කරා අර මණික ගැන සම්බන්ධ ප්‍රශ්නය අහුව තැනදී අපට මණික දුකක් බව ප්‍රකට වෙන්නේ නැහැ. ඒක ලෝකේ දුක් වූ දුකක් නෙවෙයි. ඒ වගේම මම පැහැදිලි කරා ධ්‍යානයත් ලෝකේ දුක් වූ දුකක් නෙමෙයි. විපරණාම දුකකුත් නෙමෙයි. මොකද විපරණාමෙන් එක නැති වෙන්නට ඕනේ. තියෙද්දි එක දුකක් බවට පත් වෙන්නේ. එහෙනම් අපට සංස්කාර දුක්ඛය කියන කාරණාව තේරුම් ගන්න තියෙන්නට ඕනේ. එතනයි දුක් කියන්නේ මොකද තේරුම් ගන්න. එහෙනම් සකස් වීම හු වෙන්නට ඕනේ. එහෙනම් සංස්කාර දුක්ඛය තේරුම් ගත්තට පස්සේ අන්න මේ ධ්‍යානිය හෝ මණික හෝ කියන එක ඕ සැපක්ද ඒක විපරණාමෙද ඒක අදාළ නැහැ. ගොඩනගිච්ච දේ දුක. හේතු නිසා හු වෙනවා. සංස්කරණේ හු වෙනවා. අන්න ධ්‍යානයේ තුලදී පංචීපාස්කන්ධය තේරුම් ගන්නවා කියන තැනදීම හු වෙනවා සකස් වීම. එතන මේ දේශනා ඔක්කොගෙන් පැහැදිලි කරනවා එතන පංචපාස්කන්ධය වටහා ගන්නවා කියලා. පංචපාස්කන්ධය වටහා ගත්ත කියන්නේ සකස් වීම අහුවන. ඒක අනිච්ච සංකත වශයෙන් ඒක වටහා ගත්තා. ඒකේ සකස් වීම අහුවෙච්ච තැනදී එතන පැහැදිලි කරනවා ඒ සමාධියෙන් සිත අයින් වෙනවා. චිත්තම් පටිවාපේති. සිත ඒකින් අයින් වෙලා අමතාය දහතුන චිත්තම් පසීදති. අන්න අමුත්‍ය දහතුන පිහිටනවා. ඒක වඩනවා ඒතං සන්තං ඒතං පනීතං කියලා වඩනකොට ආශ්‍රක්ෂය වෙනවා. එක්ක ඔයාගේ ධම්මරාගේ තිබ්බොත් එහෙම අනාගාමී වෙනවා නැත්නම් ආශ්‍රක්ෂය වෙනවා. අන්නේ විදියට දේශනා ඔක්කොගෙම පැහැදිලි කරනවා. එහෙනම් එතනත් අර මේ අර සමාධි භාවනා හතර විස්තර කරන තැන අවසානට කියපු සමාජ තමයි වැඩුණි. ඇයි පංචවාස්කන්ධ උදේවයි දැකීමෙන් හටගත්තේ. එහෙනම් ඒ කාරණාව ඇති වෙච්ච තැනදී තමයි ආස්වක්ෂය වෙන්නේ. හැබැයි අරක මූලිකව වුණා. හැබැයි මේ මූලික වෙච්ච එකත් අර සම්මාදිට්ඨිය නැත්නම් අර සංස්කාර දුක්ඛ අහු වුණාට පස්සේ තමයි අර ආස්වක්ෂය පිණිස සමාධිය හේතු වන්නේ. ඊළඟට තමයි අනිත් ප්‍රශ්නය අහුවේ එකේ අර සත්සම්පජන්නේ සහ ආසවක් කියන සමාධි දෙකක් එක ඒක අපට ගොඩාක් සියුම් එක තේරුම් ගන්න අමාරුයි. මොකද හේතුව ඒ එතන සති සම්පජන්නේ කියලා විස්තර කරපු තුන්වෙනි කොටසේදී තියෙන්නේ මම සිහියෙන් වේදනා හටගන්නේ මට සිහියෙන් වේදනා ඇති වෙන එක පවතින එක නැති වෙන එක මට සිහියෙන් සංඥා හටගන්නේක පවතින එක නැති වෙන එක මට සිහියෙන් විතරකේ හටගන්නේක පවතින එක නැති වෙන එක ඒක සති සම්පජන්නයක් විතරයි. ඒ කියන්නේ අපට ඒක සිහිය ගොඩාක් දිනු කරගන්න හේතුවක් වෙනවා මම දිනු කරගන්න මට දිනු කරගන්න අර අර මුල්ලින් අර මහත්මයා ඇහුවේ අර සිහියෙන් අපි බලන් ඉන්නකොට සිතට එන දේවල් අපිට නැති වෙනව අහු වෙනවා කියලා අන්නේ වගේ එකක් විතර වැටෙන්නේ. ඒක ලෝකයේ තුල ලෝකී අනිත්‍ය තේරුම් ගැනීම. එතකොට එතන අර මට ඇතිවෙච්ච දෙයක් නේ අහුනේ. එතනත් අහු වෙන්නට වන්නේ මේ අවිද්‍යාව පත්‍ය කරගෙන හටගන්න පංච ප්‍රවාස්කන්ද. අන්න එතකොට අර හතර වෙන සමාධියට තමයි යන්නේ. අවිද්‍යාව පත්‍යෙන් මේක හටගන්න ආකාරය නම් සකස් වීමේ දුක අහු වෙන්නට වන්නේ. එහෙනම් ඒ වේදනා හරි සංඥා හරි විතරක හරි මේ සිහියෙන් ඇති වෙනවා කියන කාරණාව මට ඇති වෙන්නේ කාරණාව මේක ඇති වෙන්නේ මම කියන කාරණාවක් ලෝකේ ගොඩනැගිච්ච නිසා කියලා අවිද්‍යාව පත්‍ය කරගෙන පටිච්චසමුප්පාදේ අහු වෙන්නට ඕන. අන්න එහෙනම් පංචපාස්කන්ධේ හට ගැනීම අහු වුණා. එහෙනම් පංචමාස්කන්ධේ හට ගැනීමත් අවිද්‍යාව පත්‍ය කරගන්න හටගත්තේ පංචමාස්කන්ධ අස්තංගමයක්. මේ කාරණා දෙකම අහු වුණ නිසා මොකද වෙන්නේ? අන්න එහෙනම් අර හතරවෙනි සමාධිය ගොඩනැගෙනවා. එහෙනම් අර පළවෙනියෙන් කියපු සමාධියත් දෙවෙනියෙන් කියපු සමාධියත් තුන්වෙනියෙන් කියපු සමාධියත් මේ ඕනම සමාධියක් මුල් කරගෙන නිවැරදිව සංස්කරණ දුක සකස් වෙන දුක වටහා ගන්න පුළුවන් නම් අන්න එතකොට අර ආස්වක්ෂේ පිණිස පවතින හතරවෙනි සමාධිය ගොඩනගිනවා. අන්නේ සමාධිය තමයි මේ උපනිෂද් සූත්‍රයේ තුලදී පැහැදිලි කරන්නේ. ඒ විදිහට ඒ ගොඩනගෙන සමාධිය ඔස්සේ ආස්වක්ෂේ දක්වා යන එක. අනිත් සියලු දේවල් මම සකස් කරගත්ත දේවල්. හැබැයි ඒක පත්‍ය කරගෙන අපට සංස්කාර දුක වටහාගෙන නිවීම දක්වා ගමන් කරන්නට පුළුවන්කමක් ලැබෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි
සාමනා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ පුංචි ප්‍රශ්නයක් මේ මාර්ගය වඩනකොට මේ සිතුවිල්ලක් හිතට ආපුවාම ඒක මේ මට ඇතිවුණු සිතුවිල්ලක් නොවේ, මේක ඉබේ ආපු සිතුවිල්ලක් කියලා. මේ මාර්ගය වැඩෙන විදිහට මේ සිතුවිල්ල ගැන බලන්නේ කොහොමද කියලා තව චුට්ටක් පැහැදිලි කරලා දෙනවද ස්වාමීන් වහන්සේ? ඉස්සෙල්ලත් මේක පැහැදිලි කරන්න උත්සාහ කරා, මං හිතන්නේ ආයි චුට්ටක් මේ සිතුවිල්ල කියන තැනට තැනදී ඕක විදර්ශනා කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
ඒකදී දැන් අපට සාමාන්‍යයෙන් අපි ඇහැ කන නාසය දිව කය කියන එක නම් අපට බාහිර දෙයක් එක ප්‍රකටයි. දැන් මම පුංචි උදාහරණයක් ඔක පැහැදිලි කරන්න ටිකක් ගන්නවා. මොකද අපට හරියටම අපි අර සිතුවිල්ලත් නියමාකාරයෙන් අපට මේ හේතුඵලයේ වශයෙන් අහුවෙන්නේ නැහැ කියන කාරණාව තේරුම් ගන්න. දැන් අපි සාමාන්‍යයෙන් ඇහත් රූපයත් කනස් ශබ්දයත් කියන කාරණාව සාමාන්‍ය වශයෙන් අපට තේරෙනවා. හැබැයි ඒ තේරුම් ගන්න දේදී අපි දකින්නේ මගේ කන සහ මගේ මට බාහිර ශබ්දය කියලා, මගේ ඇහැ සහ බාහිර රූපය කියලා. එතකොට අපි මගේ නාසය බාහිර ගන්ධය, මගේ රසය, මගේ දිව බාහිර රසය, මගේ කය බාහිර පහස කියලා. දැන් එතනදී මම ප්‍රශ්නයක් අහනවා. දැන් ඇතුලේ අපේ කය වේදනාවක් කියනකොට අපිට ඒක වින් කරන්න බෑ මගේ කය බාහිර පහස කියලා. මොකද ඇතුලේම ආ වේදනාව. එතකොට එතනදී අපි වින් කරගන්න අපට බැරි වුණේ අපි අර වින් කරගත්ත න්‍යායත් වැරදි. මොකද නිවැරදිව නම් ඒක වින් උනේ, ප්‍රඥායෙන්ම නම් වින් උනේ, අපිට මේකත් වින් කරගන්න හැකියාවක් තියෙනට ඕනේ. එතකොට එහෙනම් අර මනසයි අරමුණ කියන කාරණාව, මනසත් අරමුණත් එක්ක මේ හැට ගැනීමයි කියන කාරණාව වින් කරගන්න ප්‍රඥාවම තියෙනට ඕනේ. එතකන් අපි අර මගේ සිතුවිල්ලක් විතරයි අපට ප්‍රකට වෙන්නේ. අපි ඒ වුණාට මේ සිතුවිල්ල කියන කාරණාව ඇති වුණේ කොහොමද කියලා දැක්කිනේ. දැන් ආනාපාන සතියදී මම විස්තර කරා මේ දේශනාව තුලදී සැබෑවටම සිත ප්‍රකට වෙන්නට අර කායන පස්සනාව, විදිනන පස්සනාව, ඒ ඔක්කොම යොනට පස්සේ තමයි නිවැරදිව සිත කියන කාරණා ප්‍රකට වෙන්නේ. කියන්නේ සිත කියන කාරණා හට ගැනීමත් එක්ක. එතකොට මනසත් අරමුණත් විඥානත් ඇතිකල්ලි සිත හට ගන්නවා. මනසත් අරමුණත් විඥානත් ඇතිකල්ලි තමයි මේක හට ගැනීම විඥාතය කියන කාරණාවත් එක්ක යන්නේ. එතකොට අපට මේක අහුවෙන්නේ නැහැ. අපට සිතුවිල්ලක් මට ආවා කියලා අහුවෙන්නේ. එහෙනම් සිතුවිල්ලක් මට ආවා, මට සිතුවිල්ලක් ආව බව තේරුණේ ඇයි? අන්න එතෙන්ද යන්නට ඕනේ. එතනදී හොයන්න තියෙන්නේ නම් මට සිතුවිල්ලක් ආවේ මනසත් අරමුණත් විඥානත් එකතු වෙච්ච නිසා, මම ඒ විදිහට නොදකපු නිසා මම මනස තියෙනවා අරමුණක් තියෙනවා කියලා ගත්තා. එහෙනම් එහෙම ගත්තේ මම මනසක් ඇතැයි කියලා මූලිකව ගත්ත නිසා. මට මුලින්ම අර අවිද්‍යාව, අවිද්‍යා සංඛාර විඥාන ක්‍රියාකාරීත්වයක් මම දැක්කේ නැහැ. අවිද්‍යාව නිසා මේ සංස්කාර, සංස්කාර නිසා විඥාන, විඥාන නිසා නාම රූප සලආයතන ක්‍රියාකර්තන දැකපු නිසා මට මගේ මනස මට අහු වුණා. මගේ මනසක් බාහිර අරමුණක් කියන කාරණා අහු වුණා. ඒක නොදකපු නිසා අපට අර ඒ මේ ආපු අරමුණ නිත්‍යයි කියලා ගත්තා. එහෙනම් අර අරමුණ නැති වුණා කියලා දැක්කට වැඩක් නැහැ. මේ අරමුණ ගොඩ නැගුණේ කොතනද කියලා අහුවෙන්නට ඕනේ. අරමුණ ගොඩ නැගුණේ කොතනද කියලා අහුවෙන තැනදී යන අවිද්‍යාව අහුවි. එහෙනම් ඒක ඇත්තරම ගොඩක් සියුම්. මේක නිවැරදිව හරියටම අහු වුණා නම් එතන මාර්ගයට එනවා. ඉතින් එතකන් අපිට මේක අල්ලගන්න හේතුඵල වශයෙන් විමසන්න වෙනවා. හේතුඵල වශයෙන් විමසන දවස විමසනකොට යම් කිසි දවසක අපේ ප්‍රඥාව ඊට අදාළ වැඩුණාට පස්සේ මේ කාරණාව හොඳට ප්‍රකට කරගන්න පුළුවන්කමක් ලැබේවි. හැබැයි ඒකත් ප්‍රඥාවට ප්‍රකට වෙන දෙයක්. අපට ආපහු විස්තර කරන්න යනකොට මේ විදිහේ විස්තර කිරීමක් විතරයි පැහැදිලි කරන්න පුළුවන්කමක් වෙන්නේ. ඒකයි බුදුරණවහන්සේ ධර්මයේ දේශනා කරනකොට අර මේ මන්දසහය වුණා මුලින්ම. ඊළඟට හේතුඵල ධම මේ වචන ටිකෙන් කිව්වා. නමුත් ඒ කියපු වචන ටික ලෝකේ තියෙන වචන ටිකක් මුල් කරගෙන කිව්වේ. ලෝකේ අපට තේරුම් ගන්න එකක්. නමුත් ඒක ලෝකේ ඉක්මවන ස්වභාවයක්. එහෙනම් අපි මේ ලෝකේ තියෙන දේ අපි ඒ ලෝකේ ඉක්මවන විදිහට මේ චින්තනේ අසුරවන්නට ඕනේ. අන්න එතකොට අර හේතුඵල ධර්ම අහුවෙනවා. ඒ අහුවෙච්ච දවසට මේක නිවැරදිව තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒක තවදුරටත් අපට තේරුම් ගන්න පුළුවන්. තවත් අපි ටිකක් ඔය ගැන කල්පනා කරන්න ඕනේ. මේ කල්පනා කියලා ඇත්තරම අපට වැදගත් ඔය ප්‍රශ්න ඔය විදිහට කල්පනා කරන්න අවශ්‍යතාවය තිබුණොත් තමයි අපට මේක තේරුම් ගන්නට යන්නේ. දැන් ගොඩක් අය ගොඩක් වෙලාවට හිතෙන්නේ මේ හරි මම මට තියෙන්නේ මෙහෙම හිත හිතා ඉන්න කියලා. නමුත් එහෙම හිත හිතා හරි මොන හරි වැඩපිළිවෙලක් කරා කියලා ඒකෙන් ප්‍රඥාව නිකන් ඇති වෙන්නේ නැහැ. ওই විදියට ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ප්‍රශ්නයත් එක්ක කල්පනා කරනකොට තමයි ඒ චින්තනයත් එක්ක ප්‍රඥාව ඇති වෙන්නේ. අන්නේ ප්‍රඥාව හොඳට මෙහෙරුවට පස්සේ යම් කිසි දවසක ඒක සත්‍ය දකින්න. සත්‍ය දැක්කනම් අපේ නිවැරදි, අපට එනම් ප්‍රඥාව මෝරලා. ඉතින් එහෙනම් අපි ඒ ප්‍රඥාව මෝරන්න තව තව එක ගැන නුවණින් කල්පනා කරන්න වෙනවා. ඒ කල්පනා කිරීමත් එක්ක තමයි අපට ප්‍රඥාව මෙරුවාන් පස්සේ ඒ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. තෙරුවන් සරණයි.
ඔසමනස බොහොම පින් තෙරුවන් සරණයි.
සාන්දාස අසරයි සාන්දාස මේ ප්‍රශ්නේ මත සමරක්කාර මේ අධිදේශනාවට අදාළද කියන්නේ හරියට සාන්දාස මේ මෙතුන්ලා කරගන්න කෘතන අවශ්‍යතාවය තියෙනවා. මේ බුදුජාන වහන්සේ දේශනා කරලා තියෙනවා සංඝයාගේ ප්‍රාප්ත ගුණයක් ගන්න. රත්න සූත්‍ර 11 වෙනි ගාථාව කිංචාසිතෝ කම්මං කරෝති පාපතං කායේන වාචා උපචිත්තාව අබබ්බෝසෝ තස්ස පරිච්ඡාදාය අබබ්බදා නතා දුක්ඛ පදසුත්තා කියලා සම්මාන්ත. එතකොට ඒ සංඝයා එතන ඉන්නසේ කියලා මේ සංඝයා කියන්නේ එතන මේ මාර්ගයේ ඉන්න සංඝයා ගැනද කියන්නේ නැත්නම් මාර්ගයෙන් බැහැරවද? සෝතාපන්න වෙච්ච හරි නැත්නම් සෝතාපන්න මාර්ගයේ ඉන්න සංඝයා ගැනද කියන්නේ? මේ වදයක් මත තීරණ ගන්න අවශ්‍ය ස්වාමීන් වහන්සේ කිව්වන්න පැහැදිලි කර දෙන්න.
සර්වන් සර්ණයි ඊට කලින් ගාථාවේදී පැහැදිලි කරනවා මේ සෝතාපන්න කෙනා ගැන මේ සක්කායයට දිරු කරලා නැත්නම් හත් වෙනි භවයක් නැති ඒ සෝතාපන්න කෙනා ගැන එතන පැහැදිලි කරන්නේම සෝතාපන්න කෙනා මාර්ගයට ආව කෙනා සම්බන්ධයෙන් මේ ගාථාව තුළදී. මොකද ඊට කලින් ගාථාවල ඒක අනුපූරව ඒ මේ කාරණාව ඉදිරියට මේ විස්තර කරලා ඉන්නේ. එතකොට එතන කිංචාපිචෝ කම්මං කරෝති පාපකං කායේන වාචාය මනසා යම් කිසි පවිතු කර්මයක් හිතින් කයෙන් වචනෙන් වෙනවා කියනවා. හැබැයි ඒක හඟවන්න අභෞවියයි කියනවා. ඒක අනිවාර්යෙන් සංවර වෙනවා කියනවා. දැන් ලෝණපල සූත්‍රයේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ලුණු කැටයක් මා කරලා පුතජන කෙනා තිනොයි සේක සෝතපන්න වෙච්ච කෙනා තිනොයි එකම අකුසලයක් වෙන්න පුළුවන්. හැබැයි සෝතපන්න කෙනා තින් වෙච්ච අකුසලේ විපාකය හරියට ලුණු කැටයක් ගංගාවකට දැම්මා. අරයගේ වෙච්ච අකුසලේ ස්වභාවය ලුණු කැටයක් වතුර විදුරකට දැම්මා. අරගේ විපාකේ වැඩි. ඇයි එහෙම වෙන්නේ? අරයට හිත පළල් සත්‍ය දකිනවා. යාට ඒක මුලකන් පසුතැවීමක් නැහැ. ඒක මුලකන් නැවත නැවත හිතීමක් නැහැ. ඒක මුලකන් කල්පනා කිරිල්ලක් නැහැ නැවත නැවත. එයා ශනිකව තේරුම් ගන්න ඒක අතහැරලා තව කාරණා කියලා සංවර වෙනවා. අනිත් කෙනා එහෙම නෙමෙයි. කෙනෙක් ඉන්නවා හංගගෙන ඉන්නවා. තව කෙනෙක් ඉන්නවා පසුතැවිතව ඉන්නවා. ඒ ස්වභාවය නැහැ ආරේකාන්ත සීලයෙන් යුක්ත වෙච්ච කෙනාට. එයාගේ තියෙන්නේ කැඩිච්ච ගමන් යම් කිසි ශික්ෂාවක් අන්න යම් කිසි අකුසලයක් පුංචි අකුසලයක් මොනවා අකුසලයක් සිතින් කයින් වශයෙන් වෙච්ච ගමන් ඒක සංගවණ්ඩ බහුවියයි එයා එක් සංවරිනවා. ඒ කාරණාව තවත් අර ඉස්මතු වෙනවා මේ සංයුත් මංජමනිකයි කෝසම්බි සූත්‍රයේ. ඒකෙදි පැහැදිලි කරනවා හරියට පුංචි ළමයේ ගිනි පුපුරක් අල්ලනකොට අල්ලනවා. හැබැයි අල්ලපු ගාන සැනින් අත අපස්ස ගන්නවා. ඒ වගේ කියනවා මේ මාර්ගයට ආව කෙනා යම් අකුසලයක් සිදු වෙන්න පුළුවන්. හැබැයි යා එතනින් සැනින් සංවර වෙනවා. ඒක නිසා තමයි සෝතපන්න වෙච්ච ගමන් අනාගාමී හෝ කාමරාග පිටික තුනී වෙන්නේ නැත්තේ. නැත්නම් සෝතපන්න වෙච්ච ගමන් ඒක වෙන්නට ඕනේ. අර කෙලෙවිසෙ තියෙනවා. ඉතින් එතනින් එහාට ඒ පුරුදු කරනකොට යම් අකුසලයක් වෙන්න පුළුවන්. හැබැයි යා ඒවත් එක්ක ඉතින් එහාට සංවර වෙලා මේ මේ මාර්ගයේ පුරුදු කරනවා. ඒ අකුසල විපාකේ අඩුයි. මේ සම්බන්ධයෙන් අංගුත්තර නිකාය සූත්‍ර කීපයකම පැහැදිලි කරනවා. සෝතපන්න කෙනාටින් යම් යම් අකුසල ධර්මයක් සිදු වෙන්න පුළුවන්. හැබැයි ඒවා නිරේගාමී බවටපත් වෙන්නේ නැහැ. මොකද හේතුව ඒවා අර අනිච්චනා වගේ නෙමෙයි පසුතැවිතැවි හිතමින් ඒවා ගැන ඉන්නේ නැහැ. මොකද තමන් රැක ගන්නට අවශ්‍ය දෙපිල්ලක් යට නැහැ. ඒකයි මොනින් සංවර වෙන්නේ. සංවර වෙච්ච ගමන් අහපෝ ඒ ගැන හිතන්නේ නැහැ පසුතැවෙන්නේ නැහැ ඒ ගැන. සමාජෙන් අපකීර්තියක් වෙනවා කියලා ඒ ගැන පසුතැවෙන්නේ නැහැ. මම මේක කරා කියලා එහෙම පසුතැවිලක් ඇති වෙන්නේ නැහැ. ඒ සියල්ලක්ම දුර වෙනවා. ඒක තමයි කර්මී සතන සූත්‍රය තුළ පැහැදිලි කරලා තියෙන්නේ. යම් කිසි අකුසල කර්මයක් සිතින් කයින් වචනෙන් එන්න පුළුවන්. නමුත් ඒක සංගවන්න අභවි බව. තෙරුවන් සරණයි.
බොහොම පින් සාමනාති කියන සාමනාති එතකොට සංසිල් වගේ දෙයක් උනත් කැඩෙන්න පුළුවන්ද? සක්කාය දිට්ඨිය දුරු වෙච්ච සෝතාපන්න වෙච්ච ස්වයං මහසිනුමද? සංසිල් වගේද? කොහොමද ඒක වෙන්නේ?
තෙරුවන් සරණයි. අපට ඒක ඒකාන්තයෙන් කියන්න බෑ. මොකද මේ වේද නැද්ද කියන එක පංච බහිරේවර සූත්‍රයේ බය වෛර පහ සංසිඳනවා කියනවා. ඒ කියන්නේ බය වෛරයක් හටගන්න නැහැ කියනවා පංසිල් සම්බන්ධයෙන්. ඊළඟට තමයි බුදුරණවහන්සේ විස්තර කරන නේතං තානං විජ්ජති කියලා විස්තර කරන තැනදී පැහැදිලි කරන්නේ පංච ආනන්තරී පාප කරන නීති මිත්‍ය දෘෂ්ටිය ගන්න නැහැ කියලා සතපන්න කෙනා අතින්. රාතන් වහන්සේ අතින් විස්තර කරනවා සිදුවේ නැහැ කියලා ප්‍රාණඝාතය, ඊළඟට බොරුව, ඊළඟට බ්‍රහ්මචර්යය කැඩෙන්නේ නැහැ, ඊළඟට සොරකම සිදුවේ නැහැ, ඊළඟට තමයි සංනිධිකාරකය කියන්නේ කාම්බෝ ගිහිව වගේ තියාගෙන රැස් කරන්නේ නැහැ කියලා මේ විදිහ විස්තරයක් පැහැදිලි කරන රහතන් වහන්සේ සම්බන්ධව. ඉතින් බුදුරන් වහන්සේ දේශනා කළා තියෙන ඒ විදිහට පමණයි. එතනින් එහාට අපට වෙනවද නැද්ද කියලා ඒකාන්තයෙන් කියන්න බෑ. නමුත් අකුසල් ධර්ම වෙනවා, ඒ දේ සංවර වෙනවා. ඒක විතරයි පැහැදිලි කරන්න පුළුවන්. අපට ඒකාන්ත කළා මෙහෙම කියන්න. මොකද ඒකට හේතුව මේ බුදුරණවහන්සේ නොකියපු දෙයක් අපට කියන්න බෑ. අර අර කාරණාව කියන්න පුළුවන්. අකුසලේ වෙනවා, නමුත් ඒක සංවර වෙනවා. නමුත් මේක කැඩෙනවද නැද්ද කියන එක, මොකද ඒක ඇත්තරම උපාදානයක් එක්ක රකින්න එකක් නෙමෙයි. ඉතින් අකුසලයේ කොයි විදිහටද කැඩෙන්නේ, අකුසලයක් සිදුවන්නේ කොයි විදිහටද කියන එක අපට ඒක අදහගන්න බෑ. පුංචි උදාහරණයක් හැටියට තේරුම් ගන්න කාරණාවක් මම පැහැදිලි කරන්නම්. අර බිම්බිසාර රජුව ගැන. බිම්බිසාර රජුව බුදුරණවහන්සේ සම්බුද්ධත්වයට පත්ච අලුතම සෝතපන්න ඵලයට පත් වුණේ. බිම්බිසාර රජුව යුද්ධයකට යන්න ලැහැත්ති වෙලා මොන හට ආරක්ෂා කරගන්න මොනවට හරි. එතකොට මේ සේනාව හොයනකොට සේනාව මහන වෙලා ඒක එතකොට බුදුරණවහන්සේට ඇවිදilla පැහැදිලි කරනවා, ස්වාමීනි මේ යුද සබලු මහාන කරන්නට කලින් අනුමැතියක් ගන්න. නැත්නම් මේ මහාන කරන්න එපා කියලා බුදුරණවහන්සේට ඉල්ලන බුදුරණවහන්සේගෙන් බිම්බිසාර රජු. ඉතින් ඒක අපට පොඩ්ඩක් එතන සිදුවෙච්ච කාරණාව ගැන පොඩ්ඩක් හිතන්න වෙනවා. ඉතින් ඒ නිසා අපට මේක ඒකාන්ත කරලා අපට ඒක මේ හිතන්න අමාරුයි අපට ඒ කාරණාව සම්බන්ධයෙන්. නමුත් අර විදිහට පැහැදිලි කරගන්න තමයි අපට වෙන්නේ. එතකොට අපට මේ ප්‍රායෝගිකව පුරුදු කරනකොට නිතරම ප්‍රායෝගිකව පුරුදු කරන කෙනාගේ සීලේ නැත්නම් අකුසල් ස්වභාවය අඩුයි, පළුදු වෙන ස්වභාවය අඩුයි. ඒක නුවණත් එක්ක යාගේ තියෙන නුවණ සිහිය වීරියවත් එක්ක. ඊළඟට අර කවුද මිගසාලා සූත්‍රයේ පැහැදිලි කරන පුරාණ චිදත් දෙන්න ගැන සම්බන්ධයෙන්ොත් එක්කෙනෙක් බ්‍රහ්මචාරි එක්කෙනෙක් අබ්‍රහ්මචාරි දෙන්නම සකදාගාමි. එතකොට එහෙනම් සීලි සම්බන්ධයෙන් එතනත් අඩු වැඩියක් තියෙනවා. ඉතින් ඒ නිසා අපට ඒක ඒකාන්ත කරලා කියන්න අමාරුයි ඒ සම්බන්ධයෙන්. අර බුදුරණවහන්සේ කියපු දේ කරුණ ටික විතරයි පැහැදිලි කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. තෙරුවන් සරණයි.
බොහොමකින් සාමනාවක තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සාමිනවහන්ස. මේ පුළුවන් නම් සාමිනවහන්ස නිබ්බිදා කියන පැත්තේයි විරාගා කියන එක අතර තියෙන වෙනස පොඩ්ඩක් සම්පිට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
දෙරුවන් සරණයි. අතරම මේ කාරණා අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් තියෙන්නේ. අපට මේ එකින් එක එකින් පස්සේ වෙනවා කියන කාරණාව නෙමෙයි. එතනින් හැර නිබ්බිදාව යතහා භූතය ඇතිවෙච්ච තැනම අටගාච්ඡයේ ආකාරයෙන් දකින්නකොටම මොකද වෙන්නේ? මේක පවත්තන්න කැමැත්තක් ඇති වෙනවා. ඇයි මේ බොරුවක් අසත්‍ය පදනමත් එක්කනේ අවිද්‍යාවෙන් මේක පවතින්නේ. ඉතින් සත්‍ය දකින්නකොට යතහා භූත ඥාන ඇති වෙනකොට අවිද්‍යාවෙන් පවත්තන්න ඕන සබහා නැතිලා යනවා. නිබ්බිදාව කියන්නේ ඒක. එතකොට එනම් ඇලෙන්නේ නැහැ ඒකට. ඇයි ඇලෙන්නේ? තියනවනන්නේ. එතකොට එනම් සත්‍ය දැකීමෙන් සත්‍ය නොදැකීමෙන් හටගත්ත සබහායි දුරු වෙනවා. ඇයි සත්‍ය දකිනකොට සත්‍ය නොදැකීමෙන් හටගatti බව දකිනවා. සත්‍ය දකිනකොට එනම් ඒකට පවත්තන්නට කැමැත්තක් ඇති වෙන්නේ. අන්න ඒ නිසා ඇලෙන්නේ නැහැ. එතන නිබ්බිදාව විරාගය. නිබ්බිදාව කියන්නේ ඒක පවත්තන්න නැත්නම් කැමැත්තක් ඇති වෙන්නේ. එතන කලකිරීමක් කියන්නේ අන්න ඒක පවත්තන්නට කැමැත්තක් නැහැ. ඒ පවත්තන විමක් සිදු වෙන්නේ යථාර්ථය දකිනකොට. අවිද්‍යාව වෙන්නේ පවතින්නේ නැ, විද්‍යාව උපදිනකොට පවතින්නේ. ආ එහෙනම් අන්න අරකට ඇලෙන්නේ නැහැ. එහෙනම් සම්පූර්ණයෙන් පවත්තන්නට ඕන තියෙන ආසාවත් දුර වෙලා යනවා. ඉතින් ඒක තමයි අපට යම් විදිහකට ඒ ස්වභාවය වටහා ගන්නට තියෙන්නේ. කරුවන් සරණ.
දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සර්වසමඥාන්ත සනස දැන් අපි නිතරම දකින්නේ මේ පටිච්චසමුප්පාදයේ හැමතිස්සෙම අවිද්‍යා පත්‍ය සංඛාර කියලා ජාතියෙන් අවසන් වෙන එක සනස අපි බාරිතා කරන්නේ කියලා ජාතියෙන් පස්සේ දුක කියන එක. එතකොට සනස ඒ සංඛාර ජාතියෙන් පස්සේ සංඛාර දුක්ඛ දැකලාද සනස යම් කිසි කෙනෙක් එතෙන්දී සම්මාදිට්ඨියට පත් වෙන්නේ කියලා හිතාගත්ත නිවැරදි සනස සනසයි.
දරුවන් සරණයි. සංස්කාර දුක අහුවෙනකොට සංස්කරණේ වීම කතා කරනකොට මේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන මේ සකස් වීම අහුවෙන්නට ඕන. සංස්කරණ දුක අහුවෙනකොට අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන මේ සකස් වීම අහුවෙන්නට ඕන. එහෙනම් මේ සියල්ලක්ම අහුවෙන්නට ඕන. එහෙනම් මේ දුක හටගන්න හේතුව මොකද්ද? මේ අවිද්‍යාව පත්‍යකරණයට ගන්න පටිසම්පද න්‍යාය. මේක පැහැදිලි කරනවා තිත්තායතන සූත්‍රය තුළ අංගුත්තර නිකාය 1 ත්‍රිකණීපාති. තිත්තායතන සූත්‍රය පැහැදිලි කරනවා දුක්ඛ කියන්නේ මේ අපි මේ පැහැදිලි කරපු දුක, ඒ කියන්නේ දැන් ජාති ජරා මරණ ඒ දුක, දුක්ඛ සමුදය පටිසමුප්පාදේ. එහෙනම් අපි දකින්නේ මගේ ඉපදීමක් මගේ මරණයක්. ඒකත් එක්ක අපර විදාක් කරලා තර්ක විතර කට ගන්නවා. අතීතයේ ඉපදුණා අනාගතයේ මරනවා දැන් ඉපදුණා දැන් මරනවා අපර විදාක් කට ගන්නවා. නමුත් හේතුඵල වශයෙන් අපි මේක දුකක් කියලා දැක්කහම මේ දුකට පත්‍ය ජාතිය. ඒකට පත්‍ය භවය. ඒකෝර මගේ ජාතියක් නෙමෙයි. මගේ භවයක් නෙමෙයි. මම කර්ම කරනවා නෙමෙයි. මම උපාදාන කරනවා නෙමෙයි. මගේ කතන්දරයක් නෑ. මගේ උපාදානයක් මගේ භවයක් කියලා ගත්තනම් එතන වැරදි. ඒ බව බුදුරණවහන්සේගේ තිම්බරුක සූත්‍රය තුළ සංගිතනිකයි දෙකේ අනතිත්‍ය සූත්‍රය තුළ ඒවා ලස්සනට පැහැදිලි කරනවා. මේ බුදුරණවහන්සේ ඊළඟට මොළියපගුණ සූත්‍රය තුළ ඒ හැම එකම පැහැදිලි කරනවා මේ එකින් එක මේ කාරණා සම්බන්ධයෙන්. මේක මේ සමා කරාද, මේ ඊළඟට මේක ඉබේ හටගත්තද, නැත්නම් මේක අයිති කාටද කියලා අහන ප්‍රශ්න වැරදි කියන එක. ඉතින් එහෙනම් ඒ විදිහට අපිට මුලකරවන්නේ අර මගේ ජාතියක් මගේ ජරාමරණයක් එක්ක. ඒක මුල් කරගෙන අපි හේතුඵල වශයෙන් හොයනකොට මගේ ජාතියක් මගේ ජරාමරණයක් නෙමෙයි. ඒකයි මෙතන ජරාමරණ විස්තරයක් කතා කරන්නේ දුක කියලා. එහෙනම් අර මේ ලෝකේ අපිට ප්‍රකට වෙන දුක. දැන් ජරාමරණය කියන මගේ ප්‍රකට මට ලෝකයේ ගෝචර දුකක් ඒක. ඒක පුජ්ජල දුකක්. එතකොට ඒ දුක මුල් කරගෙන අපි මේ දුක හොයනවා නම් අපිට මේ සංස්කරණය හොයන්නට ඕනේ නැති. එහෙනම් මේ දුකක් කියන කාරණාවක් ඇති වුණේ මෙන්න මේ න්‍යායයි. අවිද්‍යාව පත්‍ය කරගෙන හටගත්ත මේ භව ජාති උපාදාන ජාති මේ හැම එකක්ම පත්‍යෙන් තමයි මේ දුක හටගත්තේ. මෙන්න මේක අනිවාර්යෙන් අහුවෙච්ච තැනදී තමයි සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. එහෙම නැත්තම් මේ අපි අර මේ අර මගේ දුකක් හොයනකොට මගේ ජරා මරණයක් මගේ ජාතියක් හොයන්න යන එකත් එක තමයි ওই විදිහ තර්ක විතරක ඔස්සේ අපි මේ විදිහ සංකල්ප ඔස්සේ කාරණා හොයන්න යන්නේ. අපි මේක හැදෙන ආකාරය මේ අර මේ චිතිවිලි බෙදලා බලීමේකින් තොරව හැදෙන ආකාරය අවිද්‍යාවපත්තෙන් මේ කාරණා අහුනා නම් එතකොට මේ පටිච්චසම්පද න්‍යායයට අහු වෙනවා. ඉතින් මේක ඇත්තටම ගොඩක් අමාරුයි තේරුම් ගන්න. මේක හරියට අපි තේරුම් ගත්තා නම් අපේ ජීවිතේ නියමාකාරයෙන් දහම්මකට වැටෙනවා. ඉතින් ඒ නිසා මේක තේරුම් ගන්න සමයි මහන්සි ගන්නට ඕන නැති. ඉතින් ඒ නිසා මේක තේරුම් ගන්න අපි ඔය විදිහට හොඳට කල්පනා කරන්න ඕන. හැබැයිවටම මේ විදිහට ප්‍රශ්නයක් මතුවීමම තමයි අපි ධර්ම මාර්ගයට යොමු වෙන පැත්ත. ප්‍රශ්නයක් මතුවේ නැතිනම් අපි ඔහේ යමක් කරනවා. එතකොට කරන දෙයින් ඊට අදාළ ප්‍රතිඵලයක් ලැබෙයි. නමුත් නිවන මාර්ග ලැබෙන්නේ නැහැ. මේ විදිහට ප්‍රශ්නයක් මතුනහම මේ ප්‍රශ්නේ මුල් කරගෙන අපි කල්පනා කරනවා. විමසනවා. අන්න ඒක මුල් කරගෙන අපේ අභ්‍යන්තරය වැඩෙනවා ප්‍රඥාව. අන්න එතකොට තමයි සත්‍ය දකින්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නට ඒකටත් අපට යම් චින්තනයක් තියෙනට ඕන. නැත්නම් අපට ඒක එකපාරට ඇති වෙන්නේ නැහැ. මේකේ තියෙන මේ ස්වභාවය තේරුම් ගන්න අපි ප්‍රශ්නයක් ඇති වෙනවා ඒක තුලින්. ඒ ප්‍රශ්න ඇති කරන අපි විමසනවා. එන මුලිකේ ප්‍රශ්නයක් සිවෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා අය මුල් කරගෙන අපි තව තවත් දේශනා ඇසුරු කරගෙන මේක කල්පනා කරන්න ඕනේ. ඒ කල්පනා කරනකොට අපිට මේක වටහා ගන්නට පුළුවන්කමක් ලැබෙවි. මේ සම්බන්ධයෙන් පටිච්චසම්පාදය ගැන ලොකු නිරවුල්කමක් අපට ඇති කර ගන්නට ඒ සම්බන්ධයෙන් අපි ඉස්තනට ඕනේ. ඉතින් මම යම් කිසි විදියකට පටිච්චසම්පාදය ගැන දේශනා 13කින් ටිකක් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒවා මුල් කරගෙන බුදුරණවහන්සේ දේශනා ඇසුරු කරගෙන ඒ දේශනාවට පැහැදිලිව ඇති කරගෙන ඒ දේශනාව පාදක කරගෙන අපි ඒක විමසනකොට අපේ ප්‍රඥාව වැඩනාට පස්සේ යම් කිසි දවසක අපට මේක වටහා ගන්න පුළුවන්කමක් ලැබෙවි. ඉතින් ඔය ඇති වෙන ප්‍රශ්න සියල්ලක්ම අපට දහම්මග විවර කරගන්නට උපකාර වන දේවල්. ඉතින් ඔය තුල පිහිටලා අපි තවදුරටත් ඒක වටහා ගන්නට කල්පනා කරන්නට ඕනේ, සාකච්ඡා කරන්නට ඕනේ, ධර්මය අහන්නට ඕනේ, ඉගෙන ගන්නට ඕනේ. එතකොට අපට ඔය දහම් කාරණා ඉගැන්වුල් වෙලා සම්මාදිට්ඨිය ඇති කරගෙන විමුක්තිය දක්වා ජීවිතේ යොමු කරගන්න පුළුවන්කමක් ඇති වේවි. තෙරුවන් සරණයි.
සාදු එහෙමයි සයන්ස්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. දැන් ඔබ වහන්සේගේ දේශනාව ඉතාම පැහැදිලි. ප්‍රශ්නයකට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් මට ඇති වුණා ස්වාමීන් වහන්ස. දැන් ප්‍රායෝගික වශයෙන් මේ භාවනාවක යෙදිලා ඉන්නකොට අපි හිතමු ආනාපාන සති වගේ භවනාවක ඉදලා ඉන්නකොට එන අරමුණකට ඔය වගේ පංච උපාදානස්කන්ධය මේ හේතු ටික ඇති තැන මේ ස්පර්ශ ප්‍රත්‍ය මේව ඇති වුණා කියලා ඒ වගේ අරමුණු කරන්න පුළුවන්. එතකොට ස්පර්ශය නැති වෙනකොට ඒව නැති වෙලා යනවා කියලා එහෙම මේ උදේ සංස්කාරයන්ගේ උදේවයි දෙක බලන්න පුළුවන්. එහෙම බලමින් ඉඳලා ස්වාමීන් වහන්සේ ඔක පටිච්ච සමුප්පාදයේ පැත්තෙන් කොහොමද බලන්නේ? පටිච්ච සමුප්පාදයට ඒක සම්බන්ධ කරන්නේ එතකොට අවිද්‍යාවෙන් පටන් ගන්නවද? මේ අවිද්‍යාව නිසා මේවායේ මේ ඇතිවීම නැති, ඒ කියන්නේ මේක දන්නේ නැතිකම නිසා, මේ අවිද්‍යාව නිසා ඇති වෙන සංස්කාර නිසා හට ගැනීමක් කියලා ඒ පැත්තෙන්ද යන්නේ? එහෙම නැත්නම් වෙන විදිහක් තියෙනවා ස්වාමීන් වහන්සේ, පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මේ අර විදිහට ස්පර්ශයෙන් කියලා අපි මූලිකව කල්පනා කිරීමක් නේ කරන්න. එතකොට අපි මේ ස්පර්ශය ඇති වෙන්නේ කොහොමද කියලා ඒ න්‍යායත් හොයන්නට ඕනේ. දැන් ලෝකේ සම්පූර්ණයෙන් ඇතිවෙන්නේ අවිද්‍යාවනේ. දැන් ඇත්තටම දුරු කරන්න ඕන නැත්තේ අවිද්‍යාවයි තණ්හාවයි. එතකොට එහෙනම් අවිද්‍යාවයි තණ්හාව දුරු වෙන්නේ නම් විද්‍යාව ඇති වෙන්නට ඕනේ. විද්‍යාව විමුක්ති වෙන්න ඕනේ. එතකොට නම් අපි ස්පර්ශයක් අහුණත් ස්පර්ශයකට හේතුව අවිද්‍යාව බවට වැටහෙන්නට ඕනේ. හරියට ස්පර්ශය අහු වෙනවා නම් එතන අවිද්‍යාවේ මේක ඇති වෙන්නේ කියලා වැටහෙන්නට ඕනේ. ඒක මේ නුවණින් වටහා ගන්නට ඕනේ. එතකොට තමයි හරියටම පටිච්චසමුප්පාදේ අහු වෙන්නේ. එහෙම නොවුනොත් එහෙම අහු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අවිද්‍යාව දක්වාම කල්පනා කරන්නට ඕනේ පටිච්චසමුප්පාදේ. එහෙම කල්පනා කරන්නේ ඒකින්නේ එක කාරණා නිතරම ලවුල් කර ගන්න ඕනේ. එහෙම ලවුල් කර ගන්නකොට අපට ඒක වටහා ගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඒ විදිහට දැන් අපි නිකන් ස්පර්ශයෙන් මේක ඇතුළු වෙලා නැති වෙලා යනවා කියලා කල්පනා කිරීම ඒක අපි අර සිටිවිල්ලක් ඔස්සේ නිකන් ගැලීමක් විතරක් නැතුව මේක ස්පර්ශයෙන් ඇති වෙන්නේ කොහොමද කියලා හොයන. දැන් අනිච්ච සංකත පටිච්චසමුප්පන්න කියලා බුදුරණවහන්සේ වචන ටිකක් පැහැදිලි කරනවා. ඒතොරේ වචන ටික වචනයක් දාලා මේක අයින් කරනකොට මේ සිටිවිල්ලක් ආවට පස්සේ එතනත් නැති වෙලා යනවා. නමුත් මේ අනිත්‍ය කියන්නේ මොකද්ද? සංකතය කියන්නේ මොකද්ද? පටිච්චසමුප්පන්න කියන්නේ මොකද්ද කියන ස්වභාවයක් එක විමසන්නට ඕනේ. එහෙම විමසනකොට තමයි මේ අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න කියන ස්වභාවය ආය අවිද්‍යාව නිසා අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන තමයි මේ නිත්‍යයි සැපයි ආත්මයි කියලා මේක ගත්තේ. අන්න එතකොට අනිත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හත්වෙන දැකීම ප්‍රත්‍යයෙන් මේක ඇති වෙච්ච බව වෙන්නේ. එතකොට අර වචන ටික සිතවිල්ලක්කින් දැමීමකින් පමණක් නැතුව ඒ වගේ අර්ථත් එක්ක තේරුම් ගන්න යනකොට මේ අවිද්‍යාව කියන කාරණාව තමයි මූලිකව අහුවෙන දේ. අවිද්‍යාව මූලිකව අහුනවා නම් මේ සත්‍ය දැකීමත් එක්කයි මෙහෙම ඇති වුනේ කියලා මේ පටිච්චසමුප්පන්නයයි සියල්ලක් මික්ක අන්න එතකොට නිවැරදිව පංච උපාස්කන්ධයේ සමුදේ තමයි අහුනේ. මොකද නැත්තම් අපට තියෙන දෙයක් නේ. අපිට දැන් ස්පර්ශයෙන් කියන්නේ කාරණාවත් අපි සාමාන්‍ය සිතුවිල්ලකින් දැම්මත් අපිට මේ මට වෙන ස්පර්ශයක් තමයි මූලිකව අහුවෙන්නේ. අවිද්‍යාව කියන කාරණා අහුවෙනකොට අර තියෙන දෙයක් නෙමෙයි. ලෝකේ දැන් අපි අර දිට්ඨියක් සුතියක් මුතියක් විඤ්ඤාතයක් උනා තියනවා කියලා ගැනීමක් තියෙනවා. එතකොට ඒ තියෙන දෙයක් කියන කාරණාව නෙවෙයි. එහිම තියෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා තිබීමක් මිසක් තියෙන දෙයක් නැතිවීමක් නෙමෙයි. එහෙනම් අවිද්‍යාව නිසා පැවතීම, සත්‍ය නොදැකීම නිසා පැවතීමක් බව වෙන්නට ඕනේ. එහෙම අවුච්ච තැනදී නම් සත්‍ය දකින්න කොටේ පැවැත්ම දුරු වෙලා යනවා. ඇයි මේක අපි ටිකක් හොඳට මේ දැන් අපි සාමාන්‍යයෙන් අපිට ගොඩක් වෙලාවට දහම අහපු ගමන් අපි යම පුරුදු කරලා ඉක්මනින් විමුක්තියක් කරා යන උත්සාහ කරන නමුත් ඒක ඒ කාලේ මහා ප්‍රඥාවේදී කරා ඒක ප්‍රඥාවෙන් නික වටහා ගන්න පුළුවන්කම තිබෙච්ච නිසා. නමුත් බුදුරණවහන්සේගේ දේශනා අපි පිරිසිදු වශයෙන් නියමාකාරයෙන් විවෘත මනසකින් හදාරනකොට අපට ගොඩාක් තේරුම් ගන්න කාරණා තියෙනවා. මේ තේරුම් ගන්න තියෙන කාරණා අපි තේරුම් ගන්න විමසනකොට තමයි ප්‍රඥාව ඇති වෙන්නේ. එහෙනම් ඒකට අපට කාලයක් යනවා මේක ප්‍රඥාව වැඩෙන්න. අන්න වැඩිච්ච ප්‍රඥාවෙන් අපට පුළුවන් ඊට පස්සේ මේ න්‍යාය තේරුම් ගන්න. එතකොට අවිද්‍යාව කියන කාරණාවත් අහු වෙනවා. ඉතින් ඒ නිසා ඒ දක්වා අපේ චින්තනය හසුරවන්නට අවශ්‍ය වෙනවා. චතුරාර්ය සරණ.
අවසරයි ස්වාමීන් වහන්සේ, තව චුට්ටක් එතන ස්වාමීන් වහන්සේ. දැන් ඒ අරමුණක් ආවහම මේ රූප නාම රූප වශයෙන් අරගෙන ඒ ආකාරයට ඇවිල්ලා එන්නත් පුළුවන් නේද අවිද්‍යාවට? එහෙම එන එකේ අර විදිහට කෙලින්ම අවිද්‍යාවෙන් ගන්න එකෙත් වෙනසක් තියෙනවා ස්වාමීන් වහන්සේ. නාම රූප ප්‍රත්‍යයෙන් ඇති වෙනවා විඥානය, විඥානය නිසා සංස්කාර නිසායි මේ විඥානය ඇති වෙන්නේ. ඒ විදිහට ආපස්සට එන්නත් පුළුවන් නේද?
තෙරුවන් සරණයි. මේ එතකොට දැන් අපි දැන් නාම රූප නිසා විඥාන නාම රූප ක්‍රියාකාරීත්‍ය හරියට අහුනවා නම් එතන අවිද්‍යාව අහු වෙනවා. එහෙනම් දැන් අපි සාමාන්‍යයෙන් නිකම් බලනකොට අපිට මේ තියෙන දේක තමයි අහු වෙන. අපිට ඒක වැටහෙන්නේ නැහැ. මොකද අර මම බලනවා කියන කාරණා අපිට වැටහෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපිට අර මේ බාහිර එතන ඇත්තටම අර බාහිර අපි මේ මානසික සිතුවිල්ල තුළ නාම රූප විඥාන කියලා අපි නම් කිරීමකට යනවා. අපි නාම රූප විඥාන ක්‍රියාකාරීත්‍යයට ඉඩ උනේ අවිද්‍යාව කියලා අහුනා නම් අන්න එතන හරියටම අහු වෙනවා. සත්‍යම දැකීමෙන් මේ නාම රූප විඥාන ක්‍රියාකාරී සිදු උනේ කියලා. ඒ නාම රූප විඤ්ඤාණ ක්‍රියාකාරීත්වය නිසා තමයි මේ පදනම ගොඩ නැගුණේ. ඒකෝ නාම රූප විඤ්ඤාණ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ අවිද්‍යාව නිසා. එහෙනම් අවිද්‍යාව අහු වුණා නම් නාම රූප විඥාන ක්‍රියාකාරිත හොයනකොට අන්න එතනදී නියමාකාර සත්‍ය දකින්න. අවිද්‍යාව හොන්න නැතිනම් අපි ගොඩක් වෙලාවට දැකලා තියෙන අර තියනවා කියලා ගත්ත දෙයකට විතරයි. සර්වස්සන් නැහැ.
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පැහැදිලි කරේ දැන් අපි නාම රූප විඥාන ආදී වශයෙන් ගන්නෙත් අපේ සංස්කාර වලින් අවිද්‍යාවෙන් ඇති වෙන සංස්කාර වලින් හදන දෙයක් කියලාද? එහෙමද ඒකද ඔබ වහන්සේ පැහැදිලි කරේ?
දර්වංශන් නැහැ. ඔව් එහෙම දෙයක් තමයි. එහෙනම් අවිද්‍යා සංකාර වලින් හදන දෙයක් තමයි නාම රූප විඥාන කියන්නේ. එහෙනම් අවිද්‍යා සංකාර වලින් මත කොට නැගිච්ච දෙයක් නාම රූප විඥාන. එහෙනම් අවිද්‍යා සංකාරත් අහු වුණා නම් නාම රූප හොයනකොට අන්න එතකොට හරියට දැක්ක වෙනවා. අවිද්‍යා සංකාර අහු වුණ නැත්නම් අපි අද තියෙන දෙයක තමයි දැක්කේ. සංකාර නාම විඥාන නාම රූප හරියට අහු වෙච්ච තැනදී අවිද්‍යා සංකාර අහු වෙන්නට ඕන. දැන් පටිසම්පාද අනිත්ංග ටිකත් බැලුවොත් එහෙම. දැන් අපි වේදනා ඊළඟට තණ්හා උපාදාන භව ජාති කියන කාරණා මේ මොකක් හරි කුමන එකක් හරි හරියට අහු වුණා නම් එතනදී අර අවිද්‍යාවත් අහු වෙන්නට ඕනේ. මොකද පච්චේ පච්චුප්පන්න සූත්‍රයේදී බුදුරණවහන්සේ ලස්සනට පැහැදිලි කරනවා පටිච්චසමුප්පාදය මොකද්ද පටිච්චසමුප්පන්න ධර්ම මොකද්ද කියලා. පටිච්චසමුපාදය කියලා කියන්නේ ආරණියයි. ඉමස්මින් සතේ ඉදං හෝති ඉමස් උපා ඉදං උප්පජ්ජති. ඉමස්මින් සතේ ඉදං නොහෝති ඉමස් නිරෝධ ඉදං නිරුද්ධති කියන න්‍යායයි. මේ ඇතිකලි මේ වේ, මේ ඉපදී මේ උපදී, මේ නැතිකලි මේ නොවේ, මේ නිරුද්ධ වේ මේ නිරුද්ධ වේ කියන න්‍යායයි. එතකොට අවිද්‍යාව ඇතිකලි සංස්කාර වේ. අවිද්‍යාව නැතිවීම සංස්කාර නැති වේ. අවිද්‍යාව ඉපදීම සංස්කාර උපදී. අවිද්‍යාව නිරුද්ධ වීම සංස්කාර නිරුද්ධ වේ. මේ විදිහට එකින් එක අන්වන් ප්‍රත්‍යයෙන් සිදුවෙන ස්වභාවය දැකීම තමයි පටිච්චසමුප්පාදය දැකීම වෙන්නේ. එතකොට ඒක හරියට අහුනවා නම් එහෙනම් අහුන්නේ අවිද්‍යාව. මොකද මේ ඇතිකලි මේ වෙයි කියන න්‍යායත් එක්ක හේතුඵල ධර්ම ඇති අහුනා කියලා කියන්නේ මේ සත්‍යම දැකීම එක ඇති වෙච්ච ආකාරය දැකීම. එතකොට පටිච්චසමුප්පන්න ධර්ම කියලා කියන්නේ ජාති ජරා ජාතිය ජරා මරණේ භවය උපාදානයේ තණ්හාව වේදනාව ස්පර්ශය ඊළඟට සලායතන නාම රූපය විඥානයේ සංස්කාර මේ සියල්ලක්ම පටිච්චසමුප්පන්න ධර්ම. පටිච්චසමුප්පාදයෙන් ගොඩනැගිච්ච දේව. එහෙනම් පටිච්චසමුප්පන්න ධර්මවල පටිච්චසමුප්පාද න්‍යාය අහු වෙනට ඕනේ ආර න්‍යායත් එක්ක. එහෙනම් මොන දේ අපි සවත් අපිට මේ අවිද්‍යාව පත්‍ය කරගෙන මේ න්‍යාය අහු වුණොත් තමයි නිවැරදිවම පටිච්චසමුප්පන්න ධර්මවල පටිච්චසමුප්පන්න ස්වභාවය අහුවීම සිදුවන්නේ. එහෙනම් අර අවිද්‍යා සංඛාර මත තමයි මේ සියලු දේවල් ගොඩනැගිලා තියෙන්නේ. තෙරුවන් සරණයි. පැහැදිලි
ස්වාමීන් වහන්සේ බොහොම පිං.
ඉරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ. අර එකපැනක ස්වාමීන් වහන්සේ කිව්ව නේද මේ යද නිච්ඡන් සම්දුක්ඛන් කියලා. එතකොට යද නිච්ඡන් සම්දුක්ඛන් කියනකොට නිත්‍ය කරගත්තොත් තමයි දුක්ඛ කියන එක නේද ස්වාමීන් වහන්සේ? මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන්.
යද නිච්ඡන් කියන්නේ අනිච්ච නිසා දුකයි කියන එක. යද නිච්ඡන් කියලා කියන්නේ යමක් අනිත්‍යද. භාග්‍යතුන් වහන්සේ අනර්ථ ලක්ෂණ සුති පැහැදිලි කරන රූපං භික්ඛුවේ නිච්ඡංව අනිච්ඡං වාති. රූපේ නිච්ච දනිච්ච දනිච්චයි. යමක් යද නිච්ඡං කියනකොට අනිත්‍ය නිසා දුකයි. අනිච්ච නිත්‍ය නිසා නෙමෙයි. ඒ අයන්න එතන ලොප් වෙලා තියෙන්නේ. යද නිච්ඡං යමක් අනිත්‍යද ඒ දේ දුකයි. පාලි සංදි වෙච්ච නිසා ඒක ලොප් වෙලා අයන්න අයින් වෙලා තියෙනවා. ඒ නිසා යද නිච්ඡං තන් දුක්ඛං. අනිත්‍ය නිසායි දුක. නිත්‍යයි කියලා ගත්තනම් දැන් ඔතනලා තව කාරණාවක් පැහැදිලි කරගන්න ඕනේ. දැන් නිත්‍යයි කියලා ගැනීමෙන් සැප වෙන්නේ. එතකොට නමුත් අපේ ලෝකයේ දුකක් තියෙන්නේ නිත්‍යයි කියලා ගත්ත නිසා. එතකොට ලෝකයේ තියෙන දුක් පුජ්‍යලයට අනුබද්ධයි. එතන නිත්‍යයි කියලා ගත්ත නිසා තමයි අර ලෝකයේ තුල සැපත් ලෝකයේ තුල දුක්කත් තියෙන්නේ. ලෝකයේ තුල සැප ලෝකයේ තුල දුක ලෝකයේ තුල උපේක්ෂාව කියන මේ හැම එකක්ම තියෙන්නේ ලෝකයේ තුල නිත්‍යයි කියලා ගත්ත නිසා. එතකොට නිත්‍යයි කියලා ගැනීමෙන් මේ දුක හටගත්තේ. එතකොට අනිත්‍ය නිසා දුකයි කියන්නේ පුජ්‍යල අනුබද්ධිත නෙමෙයි. දැන් අපි අර ගොඩක් කාලවට අර පුජ්‍යල අනුබද්ධිතව මේ දුක් වේදනාවත් එක්ක තේරුම් ගන්න යන යාමත් එක්ක තමයි අර දුක්ඛ දුක්ඛය විපරණාම දුක්ඛය එක්ක අපි මේක කල්පනා කරන්න යනවා. සංස්කාර දුක්ඛය කියන්නේ අනිත්‍යත් එක්ක හොවෙන සකස් වීම. අන්න අනිත්‍යත් එක්ක සකස් වීම නම් සකස් වීම තමයි දුක. එතකොට මේ දුක කියන්නේ පුජ්‍යල අනුබද්ධිත දුක නෙමෙයි. පුජ්‍යල අනුබද්ධිතව කතා කරනවා නම් නිත්‍ය නිසා වෙන්නේ. නිත්‍ය නිසා කියලා කියනකොට ඒ නිත්‍යයි කියලා ගැනීම නිසා මේ ලෝකයේ තුල තියෙන දේක් තියෙනවා. ලෝකේ කොට නැවිච්ච දේක් තියෙනවා. එතකොට ඒක නිත්‍යයි කියලා ගත්ත නිසා ලෝකයේ තියෙන දේ අපි සැපයි කියලා ගන්නවා. ආත්මයි කියලා ගන්නවා. ඊළඟට මේ ලෝකයේ තුල කොට නැවිච්ච දේක් දුක් දුක කියලා අපි ගන්නවා. ඉපරණාම දුක්ඛය ගන්නවා. ඒ ඔක්කොම නිත්‍ය පදනමත් එක්ක ගන්නවා. අනිත්‍ය වශයෙන් දැක්කනම් ඒ විදිහට දුකයි මේ 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 ලෝකයේ කොට නැවිච්ච දේක් ගන්නෙ නෑ. ඒතර මේ දුක් වේදනාව කියන කාරණාව නෙමෙයි මෙතන කතා කරන්නේ. සංස්කාර දුක්ක දුක් වේදනා කතා කරන පුජ්ජල අනුබද්ධිතයි. හේතුඵල ධර්ම හේතුඵල ධර්ම කියන්නේ පුජ්ජල අනුබද්ධිතයක් නෙමෙයි. හේතුවන් නිසා ඵලයක්. මෙන්න මේක ටිකක් තේරුම් ගන්න නැත්නම් අපි අර හැම එකක්ම පුජ්ජල අනුබද්ධිතයට ගලපලා බලන්න යනවා. එතකොට තමයි අපට ওই කාරණාව ওই විදිහට අහුවෙන්නේ. ඉතින් ඒක මේ අද නිච්ඡන් තන් දුක්ඛන් කියන්නේ අනිත්‍ය නිසා දුකයි කියන මිසක් නිත්‍ය නිසා දුකයි කියන එක නෙමෙයි. නිට්යයි සැපයි ආත්මයි කියන එක තමයි ලෝකේ ඉපදිත සංඥාව. ඒ ගැනීම වැරද්දක් මිසක් නිට්ය නිසා දුක හෝ සැප වෙනවා කියන එක නෙමෙයි. නිට්යයි කියලා ලෝකයාගේ ඉපදිත සංඥාවක් තියෙනවා. කොහොමත් බහ නිට්ය දුක ආත්ම ස්වභාවය. අරක ඉපදිත සංඥාවක්. ඒ නිසා සැපයි ආත්මයි කියලා ගන්නවා. නමුත් ඒ තුළ තියෙනවා දුක් දුක්ඛ චිපරණම් දුක්ඛ. ඒක අහුවෙන්නේ. ඒක අහුවෙන්නේ සංස්කරණ ස්වභාවය අහුවෙච්ච තැනදී තමයි අර දුක් දුක්ඛ චිපරණම් දුක්ඛ සැබෑම ස්වභාවය අහුවෙන්නේ. චරවන් සරණයි.
හොඳයි, දෙරුවන් සරණයි. කල්‍යාණ මිත්‍ර මිත්‍රයන් තවත් ප්‍රශ්න තියෙනවා. එක ප්‍රශ්නයක විතර අවස්ථාව තියෙනවා හිතන්නේ.
දෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමීන් වහන්ස, අර ගියවර පැහැදිලි කරා අජත්තං වා කායේ කායානුපස්සී විරති බහිද්ධා වා කායේ කායානුපස්සී විරති කියන ඊට පස්සේ අජ්ජන්ත බහිද්ධා වා කියනකොට දෙකම එක පැත්තකට දාලා බලන්න ඕන කියලා. ඒ වගේම ස්වාමීන් වහන්සේ අර සමුදේ ධම්මානුපස්සී වා විරති වය ධම්මානුපස්සී වා විරති සමුදේ වය ධම්මානුපස්සී වා විරති කියලා ඊට පස්සේ කියන එක ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් කරන්න ඉන්නවා.
දෙරුවන් සරණයි. දැන් අජත්ත බහිද්ද අජත්ත බහිද්ද කියලා කියනකොට අජත්ත බහිද්දා කියලා ලෝකයේ තුල අපි ගොඩනැගීමත් එක්ක මේ තමයි ලෝකෙ හොයන්න තියෙන්නේ. ඊළඟට අජත්ත බහිද්දා දෙකම එකට වැන්නකොට බෙදා ගැනීම තොරව දැක්මක් ඇති වෙනවා. සමුදය වය කියන අපට මුලින්ම හොයන්න තියෙන සමුදය. සමුදය හොයනකොට තමයි වය කියන කාරණා ප්‍රකට වෙන්නේ. එතකොට අපට ලෝකයේ ලොකුවටම කියන්නේ අපට ප්‍රකටව මේ දුක තේරෙනකොට අපට මේකේ මුලින් සමුදයක් තමයි හොයන්න තියෙන්නේ. ඒ කියන්නේ අපේ ලෝකයේ මුලින්ම ප්‍රකට වෙනවා තියෙනවා කියලා ගැනීම. එතකොට මේකත් එක්ක අපි සමුදේ හොයනකොට අපට වය කියන කාරණාව ප්‍රඥාවත් එක්ක අහුවෙනවා. හට ගැනීමත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්නේ, අවිද්‍යාව දොරින් හටගන්නේ නැහැ කියලා. ඊට පස්සේ ප්‍රඥාව වඩා වඩාත් මෝරනකොට අහපව සමුදේ දැකලා, සමුදේ අහපව නුවණින් කල්පනා කරලා, සමුදේ හොයලා තේරුම් අරගෙන අහපව තේරුම් ගැනීමත් එක්ක වය කියන කාරණාවට ඇඳ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. සත්‍ය දකිනකොට නියමාකාරයෙන්ම එයාට දකින්න තියෙන්නේ හට ගැනීමක් නැතිවීමක් කියන කාරණාව. එතකොට දැන් අර ඒ ධම්මා හේතු යම්කිනි සමුදි ධම්මා සම්බන්ධන් නිරෝධ ධම්මන් තමයි නියම දර්ශනය ඇති වෙන තැන. එතකොට හට ගන්න නැති වෙනවා කියන කාරණාවේදී දැන් අපිට දැන් අපි ගොඩක් කතා කරනවා සංකතේ ලක්ෂණේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තසනිසත්තම් පඤ්ඤායති කියලා. හට ගැනීමක් වෙනේනවා නැතිවීමක් වෙනේනවා. පවතිනවා කියලා ගත්ත කල්ලි තමයි වෙනස් වීම පැවැත්මක් තියෙන්නේ. එතකොට අපට මුලික අහුවෙන තැන තමයි අර තියෙනවා කියලා ගත්ත එක. එතකොට ඒකත් එක්ක ගණනකට අපට මුලින් ඉමසීමත් එක්ක යන්න තියෙනවා. නමුත් හොඳට ප්‍රඥාව වැඩෙනකොට අර තියෙනවා කියලා ගත්ත ස්වභාවයක් අහපාව ඉමසමින් යන්න දෙයක් නැහැ. හටගෙන නැති වෙනවා කියන ස්වභාවයක් එක්ක තමයි දකින්න තියෙන්නේ. එතන තමයි ප්‍රබලවම සමාධිය හට අරගෙන ඒක කායනපස්සනාවයි නම් ඒ කය හා එකතු නොවි වේදනපස්සනාව වේදනාව එකතු නොවි සිතනපස්ස සිත හා එකතු නොවි ධම්මානුපස්සනාවේ ධර්මයන් හා එකතු නොවි නිවීම දක්වා යන්න තියෙන්නේ. එතන කිසිම විදියකින් අල්ල ගන්න පැවැත්මක් අහු වෙන්නේ නැහැ. මූලික අවස්ථාවේදී විමසමින් තේරුම් ගනිමින් තමයි මූලිකව තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් ඒක තමයි මාර්ගය වැඩෙනකොට එතනින් හාටේ පුරුදු වෙන ආකාරය. මේ මුලින්ම ඒ කාරණා අහු වෙන්නේ නැහැ. මුලින්ම අර අපට සමුදයක් එක තමයි යන්න තියෙන්නේ. තෙරුවන් සරණයි.
සාදු සාදු. පැහැදිලි ස්වාමීන් වහන්සේ.
හොඳයි, එහෙමනම් අපි අද දවසේදී ධර්ම සාකච්ඡා නිමා කරන වෙලාවට එළඹ තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වෙලාව දැන් රාත්‍රී 10යි. ඉතින් අද දවසේදීත් අපිට ඉතාමත් මගන ධර්ම දේශනාව ප්‍රසාද ධර්ම සාකච්ඡාවකට සවන් නවත්තන්න වුණා. පූජ්‍යපාදානුගේ අනුමදසි ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ඒ අප කෙරෙහි වූ අනුකම්පාවෙන් උන්වහන්සේගේ කාලය වැය කළා මේ උතුම් ධර්මයන් අද දානය කරලා. ඉතින් මම ඊටම ගෞරවයෙන් සවුන් සිසු වෙනුවෙන් ආරාධනා කර සිටිනවා සත්‍රාජි දානය සම්බන්ධ වෙන ශ්‍රීමති මහත්මියට අපුණේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට පින් දීමකට සිදු කරන ලෙස.
තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, අද දිනේ අපිට ඉතාම වටිනා ධර්මදේශනාවක් ඉතාම පැහැදිලි ආකාරයට ජීවිතයට පමුණුවා ගත යුතු ආකාරයට පැහැදිලි කිරීමක් අසන්නට ලැබුණ ස්වාමීන් වහන්ස, ඒ පිළිබඳව ඔබ වහන්සේට සවනට සිසිලස ලෝකේ බොහෝ රටවල් වලින් සම්බන්ධ වෙන සියලුම කලන මිතුරු මිතුරියන් වෙනුවෙන් පාද නමස්කාර පූර්වක කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ධර්ම දානීය දීමෙන් රැස් කරගත් සියලු කුසලුත් අපරැස් කරගත් සියලු කුසලුත් ඔබ වහන්සේට ආයුර්ණ සැප බල ප්‍රඥා පිණිස වේවා. ඉතා සුවපහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධය කරගන්න ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයකින්ම හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම ඒ උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්න අතුරු නිවන් දක්නා ජාති දක්වාම උතුම් වූ කල්යාණ මිත්‍ර ආශ්‍රයත් සද්ධර්ම ශ්‍රවණයත් ලැබෙන පුණ්‍ය භූමිවලම සුගතිගාමි වීමට මේ සියලු පින් හේතු වේවා, වාසනාව වේවා. ඔබ වහන්සේගේ ආචාර්යයන් වහන්සේලාටත්, මව් දෙමව්පියන්ටත්, නෑදෑ හිත මිතුරු ආදී සෑම සියලුම දෙනාටත් මේ සියලු පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබිලා ඉතා සුවපහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ලැබේවා. අපට මේ වගේ ධර්ම දානීය දෙන අවුරුදු 20කටත් අධික කාලයක පටන් ධර්ම දානීය දෙන අපගේ කල්යාණ මිත්‍ර දලුවත්ත මහත්මානන්ට මේ සියලු පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලැබේවා. එතුමාට මෙවැනි අගනා උතුම් සේවය කරන්ට බොහෝ කාලයක් දීර්ඝායුෂ ලැබේවා. ඒ වගේම ප්‍රාර්ථනා කරන ආකාරයකින් සුවපහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ වේවා. එතුමාගේ පරලෝ සැපත් දෙමාපියන්ටත්, අනිකුත් නෑදෑ හිත මිතුරන්ටත් මේ සියලු පින් බලෙන් උතුම් වූ නිර්වාණ අවබෝධයට පත් වෙන්න හේතු වේවා, වාසනාව වේවා. පවුලේ දූ දරුවන්ගේ සියලු කටයුතු යහපත් විදිහට සිදු වෙලා ඒ සෑම සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් ජීවිත ගත කරමින් මාර්ගඵල නිවන් අවබෝධය කරා යාගන්න හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම අපිට හැමදාම කල්යාණ මිත්‍ර සම්පත්තියක් වෙන මේ සියලුම කලන මිතුරු මිත්‍රයන්ටත් මේ සියලු පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබේවා. ඒ සෑම සියලුම දෙනාට තමන් පතන ආකාරයට සුවපහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න මේ කරන සියලු කුසල් හේතු වේවා, වාසනාව වේවා. ඔබ අප සෑම සියලුම දෙනාට නිවන් දක්නා ජාති දක්වා උතුම් වූ සද්ධර්ම ශ්‍රවණියත් කල්යාණ මිත්‍රාශ්‍රයත් ලබන්නට පුළුවන් පුණ්‍ය භූමියල පමණක් සුගතිගාමි වෙලා සුවපහසුවෙන් මගඵල නිවන් අවබෝධ කරගන්න මේ සියලු කුසල් පාරමිතා බවට පත් වේවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. හොඳයි, එහෙනම් අපි ඉතාම ගෞරවයෙන් පුජපද අලව්‍ය අනුමුදස්සි ස්වාමීන් වහන්සේට යොමු වූ ස්වාමීන් වහන්සේ, අපි එහෙමනම් අද දවසේදී මේ උතුම් ධර්ම සාකච්ඡාවත් මේ ආකාරයට නිමා කරමු ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි. අද දවසේදී මේ සවන් සිසිලක් සජීවී දහම් සාකච්ඡාවට සම්බන්ධ වුණ මේ සියලු දෙනාටම මේ ධර්ම සාකච්ඡාව තුළින් විශාල ධර්ම සම්භාරයක් දහම තේරුම් ගන්න අවශ්‍ය දහම් කාරණා බොහෝ ප්‍රමාණයක් උදා කරගන්නට තනගා කරගන්නට හැකියාව ලැබුණා. ඉතින් මේ රැස් කරගත්ත මේ සියලු පුණ්‍යානුභව බලයන්ද මේ සියලු දහම් කාරණා වල මේ සියලු වටහා ගැනීමට උපකාරන සියලු දේවල් උපකාරයෙන්ද මේ සවන් සිසිලස ධර්ම සාකච්ඡාවට සහසම්බන්ධ වුණ සියලුම දෙනාටත්, එවැගේම දලුවත්ත මහත්මයාට, එවැගේම මට මේ අවස්ථාව උදා කරලා දුන්න රවින්ද කොග්ගලගේ මහත්මයාට, එවැගේම මේ සාකච්ඡාව සඳහා මේ පහසුකම් සලසා දුන්න නිහාල් රූපසිංහ මහත්මයාට, එවැගේම මාගේ කල්යාණ මිත්‍ර ගුරු ස්වාමින් වහන්සේ, ගුරු දේව උත්තම ලොකු ස්වාමින් වහන්සේ තුළු සියලුම ගුරු ස්වාමින් වහන්සේලාටත් මේ සියලුම දහම් පරියාය වටහාගෙන සම්මාදිට්ඨිය ඇති කරගන්නට, තව තවත් කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණී සලසා ගන්නට, ඒ උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරගන්නට සියලු හේතු වාසනා උපකාරයක්ම වේවා කියලා ආශිර්වාද කරනවා මේ සියලු දෙනාටත්. ඒ වගේම අපි සෑම සියලු දෙනාටම මේක එකාකාර උපනිශ්‍රේම වේවා. තෙරුවන් සරණයි.